සභානායකතුමා.
ඒ ගරු කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ දිනට නිමිති කටයුතු වලට අදාළ විෂයංක 1 2 3 4 5 6 සහ 7 මම ඉදිරිපත් කරමි. 8 අංක 8 අද දින අනුමැතිය සඳහා ඉදිරිපත් නොකරමි. 8 ගන්නේ නැහැ. හරි.
රංජිත් සිම්බල පිටිය. මතු
ගරු කතානායකතුමනි, අද ඉදිරිපත් කරනු ලබන විශේෂම නියෝග නිවේදන ආදිය පිළිබඳව කෙටි කරුණු පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ 22/5/31 වන දින 2282/26 අති විශේෂ ගැසට් පත්‍රයෙන් ඉදිරිපත් වූ කරුණ.
ඔඩ ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා මූලාසනයට පැමිණෙන්න ඇති.
නියෝජ්‍ය කතානායකතුමා, මගේ වෙලාව කොච්චරක්
තියෙනවද? මිනිත්තු 20යි.
2282/26 අති විශේෂ ගැසට් නිවේදනය අපි ජූනි මාසේ 15 ඉඳලා එතෙක් තිබුණු එකතු කළ අගය මත බදු අය කිරීම 108/12 දක්වා වැඩි කරා. ඒක තමයි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම සුරා බදු අධ්‍යාපනයට නිවේදන දෙකක් 2277/62 22/4/29 දිනසි ගැසට් පත්‍රයෙන් අපි ජනවාරි මාසේ රාල් ඊටරයක් සඳහා වූ බද්ද රුපියල් 50/25 අඩු කරා. නමුත් ඉන් බලාපොරොත්තු වුණේ පාරිභෝගිකයට ලාභය ලැබෙයි කියලා. ඒ සිදු නොවුණු නිසා අපි නැවතත් මේ 22/27/62 ගැසට් පත්‍රයෙන් ඒ රුපියල් 25ක් වුණු රාල් ඊටරයක බද්ද රුපියල් 50ක් බවට පත් කරා. ඒ වගේම අද ඉදිරිපත් වන 2022 ජූනි 8 දින ඇති 2283/28 ගැසට් නිවේදනය මගින් අපි කොවිඩ් වසංගත සමයේ විශේෂයෙන්ම විෂබීජ නාශක දියර සඳහා දෙවතාවක් එතනෝල් බදු අඩු කරා 2024/30 2026/9 දැන් මේ සාමාන්‍ය තත්ත්වයට රටපත් වෙලා තියෙන නිසා ඒ බදු ආදායම නැවතත් පැරණි තත්ත්වයට ගෙනාවා. අපි බිලියන 1.6ක ආදායමක් ඒ තුලින් බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2003/25 මුදල් පනත යටතේ නියෝගය 22/3/27 අංක 2272/53 අපි මේ රත්මලාන ගුවන් තුටපල ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගුවන් මගින්ගේ අපගමන බද්ද 50%කින් අඩු කරා $60/$30 බවට පත් කළ රත්මලානට පමණක් එක් වසරක් සඳහා ඒක අද පාර්ලිමේන්තුවේ අනුමැතියට අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම විදේශ විනිමය ලබා ගැනීමේ අරමුණෙන් විශේෂ පොලිස් සහිත ගිණුම් අපි ආරම්භ කරා 2020. මේක කීප වතාවක් අපි නැවත දික් කරලා මුලින් මාස 6කට ආරම්භ කරපු අවස්ථාව මාස 36ක් කරා. දැන් නැවතත් මේ 2022/8 22/96/12 යටතේ අපි මේ මාස 36ට දික් කරපු ඒවා අවතාවක් අවශ්‍ය නම් ඔවුන්ට ආයෝජනය කිරීමට අවස්ථාවක් ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම 1969 අංක 1 ආනයන පනයන පාලන පනත යටතේ 2022/9/16 දිනැති 22/97/79 අති විශේෂ ගැසට් පත්‍රය මගින් අපි හාල්මැස්සන් අර්ථාපල් ලොකුලූණු වටානා වියලමිරිස් සහල් තිරිගුපිටි සීනි කිරිපිටි රතු පරිප්පු ගැනීමට දුන් කාලය දීර්ඝ කරා හිගේ නැතිවීම සහ මිල අඩුවීම සඳහා ඒ යම් ප්‍රතිඵලයක් අද අපි දකිනවා. ඒ වගේම සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩේනු සහ සෝයා අමාත්‍යංශ ලේකම්වරයාගේ අවසරය මත ගෙන්නන් ඉඩ දුන්නා. ඒ තුළින් අපි දකිනවාද විශේෂයෙන් මේ කුකුල් මස් මිල වාගේ අඩුවීමට එක හේතු සාධක වෙලා තිනවා. ඒ කාරණාවද අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා සම්මත කරගන්න. ඒ වගේම 22/9/23 දිනදී 2298/55 අති විශේෂ ගැසට් පත්‍රයෙන් විදේශ සේවාවන්වල නියුතු අපේ රටට විනිමය සොයාදෙන අයවලුන් උනන්දු කරවීම සඳහා විදුලි වාහන ගෙන්වීමට අවසරයක් ලබා දුන්නා. වාර්ෂිකව ඩොලර් 3000ට වැඩියෙන් ගේන කෙනෙකුට රෝද දෙකේ නැත්තම් මෝටර් සයිකලයක් විදුලියෙන් ක්‍රියාත්මක කරන ගේන අවස්ථරය ලබා දුන්නා. වාර්ෂිකව ඩොලර් 20000කට වැඩිය ගෙනන කෙනෙකුට රෝද හතරේ වාහනයක් නැත්තම් කාර් එකක් වාගේ ගේන ඉඩ දුන්නා. ඒක අද පාර්ලිමේන්තුවට ගේනවා අපි සම්මත කරගන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මීට පෙර දවසක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා අපි මේ බදු ගැන කතා කරන අවස්ථාවේ අපේ රටේ ඉතාම ආන්දෝලනයට ලක්වුණු සීනු බදු අඩු කිරීම පිළිබඳ වූ කාරණා පිළිබඳ අපිට එය අය කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ කරුණු පැහැදිලි කරනවා කියලා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද යටතේ තමයි මේ අඩු කිරීම ඔක්ටෝබර් මාසේ 14 වෙනිදා සිද්ධ වුණේ. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අපි හැදුවේ 2010ට පෙර. මම එතකොට නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමට ක්ෂණිකව වෙනස් කිරීමේ අවශ්‍යතාවය මත බදු ක්ෂණිකව වෙනස් කිරීම මත 2020 ඔක්තෝබර් 14 වෙනිදා රජයේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කළා. සීනි කිලෝ එකක් සඳහා රුපියල් 50ක් තිබුණ එක 725කට, ලොකු ලුණු කිලෝ එකක් සඳහා ඒ ආකාරයටම අඩු කළා. සැමන් ටින් එකක් ග්‍රෑම් 425ක සැමන් ටින් එකක් සඳහා රුපියල් 50කින් බද්ද අඩු කරා. පරිප්පු කිලෝ එකක් සඳහා රුපියල් 10කින්. මේ ප්‍රතිපත්ති සම්පාදකයන් පෙන්ලා දුන්නේ මේ අඩු කිරීම තුළින් සාමාන්‍යයෙන් මාසික වියදම පාරිභෝගිකයගේ රුපියල් 500කින් අඩු කිරීමට ඔවුන්ගේ අරමුණ බවයි රජයේ අරමුණ වුණේ ඒ බව ප්‍රතිපත්ති සම්පාදකයන් පෙන්වා දුන්නා. ඒත් සීනි මිල අඩු වුණේ නැහැ. ඒත් පැවති තත්ත්වයෙන් සීනි මිල පැවතුණු නිසා 2020 නොවැම්බර් මාසේ 9 පාරිභෝගික සේවා අධිකාරිය පාලන මිලක් සීනි සඳහා පැනෙව්වා. සිල්ලර පැකට් එකක් රුපියල් 90යි, පැකට් නොකළ සිල්ලර කිලෝවක් රුපියල් 85යි සීනි, තොගමිල විකිණි හැකි උපරිම මිල රුපියල් 80යි. ඒත් සීනි මිල අඩු වුණේ නැහැ. මේක විශේෂයෙන් සමාජ ආන්දෝලනයට ලක්වුණු කාරණාවක් වුණු නිසා රාජ්‍ය ගිණුම්කාරක සභාව විගණකාධිපතිගේ වාර්තාවක් කැඳවනු ලැබුණා. විගණකාධිපති වාර්තාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතා වැදගත් කරුණු කිහිපයක් එළියට ආවා.
ගරු ඇමතුමනි, ඔබතුමාට අමතර කාලයක් සඳහා ගරු ඩීවී චානක ඇමතුමාගේ වෙලාව තියෙන අවශ්‍ය නම් ඒක ලබා දෙන්න පුළුවන්කම.
හොඳයි, බොහොම ස්තුතියි.
මිනිත්තු 13ක් තියෙනවා.
එතකොට මට ඔක්කොම වෙලා තව කොච්චර
තියෙනවද? එතකොට 33ක් තියෙනවා.
ඇමතුමනි, ඉස්සර වෙලා මේක මුදල් කාරක සභාවට ඇවිල්ලා ඔය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අපිට ඉදිරිපත් කරුවේ මුදල් අමාත්‍යාංශයේ.
හොඳයි,
අපි තමයි ඊට පස්සේ ඒක රාජ්‍ය ගිණුම් කාරක සභාවට යොමු කරුවේ මේ පිළිබඳ විගණකාධිපතික වාර්තාවක් ගන්න කියලා.
බොහොම ස්තුතියි. එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ කාරණාවට දායක වෙලා තියෙන වැදගත් කරුණක් එතුමා සභාපතිවරයා හැටියට. දැන් මම කියාගෙන ආවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක විගණකාධිපති වාර්තාවෙන් ඉතා වැදගත් කරුණු රාශියක් එළි දැක්වුණා. මේ වාර්තාව 2020 නොවැම්බර් 10 තමයි පිට වුණේ. එහි කියලා තියෙන පරිදි මේ 2020, 10, 14 සිට 2021, 2, 28 අතර මේ තුළින් රජය කැප කළ බදු ආදායම රුපියල් කෝටි 1670ක් කියලා විගණකාධිපතිවරයා කියනවා. කෝටි 1676ක් සහ 11,30,050ක මුදලක් රජය කැප කරා කියලා. මේ ඉතා සරලව කිව්වොත් බිලියන 16ක මුදලක් රජය කැප කරා කියලා විගණකාධිපතිවරයා කියනවා. ඒ වගේ මේ කැප කළ බදු ආදායම ආනයනය කරන අතර බිදී ගිය ආකාරය මේ වාර්තාවේ 27 වෙනි පිටුවේ ඉතා පැහැදිලිව විගණකාධිපතිවරයා දක්වලා තියෙනවා. සමාගම් 9ක් සහ අවසාන තීරුව අනිත් අය වලුන් හැටියට තීරු 10කින් මේ කාරණාව කැප කළ බදු ආදායම ආනයනික ආයතන අතර බෙදී ගිය ආකාරය කියලා උන් දක්වලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ලංකා සතුස ආයතනයේ මේ අඩු නොවීමෙන් මේ උත්සාහය නිසා සීනි මිල අඩු නොවීම නිසා මම කිව්වා පාලන මිලක් පැනෙව්වා කියලා රජය විසින්. හැබැයි මේ පාලන මිල උනේ පාලන මිල යටතේ තොග අලවිය කළ හැකි වෙන්නේ රුපියල් 80යි සීනි කිලෝ එකක්. හැබැයි මේ විගණන වාර්තාවේ පැහැදිලි කරනවා නියෝජ්‍ය කතානායකතුමනි, ඒ මේ පාලන මිල පැනෙව්වාට පසුව ලංකා සතුස ආයතනයේ සීනි කිලෝ 23,78,000ක් මිලදීගෙන තියෙනවා ඊට වඩා වැඩි මිලකට කියන එක. ඒකත් සැලකිය යුතු කාරණාවක් පැත්තකින්. මොකද අපි රාජ්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නේ විශේෂයෙන් මෙවැනි මිල නියාමනයක්, තත්ත්ව නියාමනයක් සහ සැපයුම් නියාමනයක් සිදු කළ වෙලාවක රජයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඉතින් මොකද්ද මේ හේතුව කියන එකත් විශේෂයෙන් අපි සොයා බැලිය යුතු කරුණක්. සමහර විට පාරිභෝගිකයාට සහන සැලසීම් වෙනුවෙන් ගත්ත පියවරක්ද කියන එක අපි ගැඹුරින් සොයා බැලිය යුතුයි. මේ වැඩි මිලට අරගෙන මේ පාලන මිලට පාරිභෝගිකයාට ලබා දීම තුළ ලංකා සතු සායතනය රුපියල් කෝටි 10කට අධික අලාභයක් ලැබුවා කියන එකත් මේ විගණන වාර්තාවෙන් එළියට එනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉන්නපතු අහගෙන ඉඳලා මගෙන් අහන්න මම උත්තර දෙන්න.
ඔව් ලක්ෂ්මන් කිරියල්.
ඉවර සීඩි ආරණ කිරීමේ කෝටි 1600ක පාඩුවක් සිද්ධ වුණා කියලා බදු. ඉතින් මේක ලබා ගන්න පීවරක් ගන්න නැද්ද කියලා මගේ මෙතු වගේ අහගෙන.
ඒක තමයි මම කියන්නේ. කරුණාවෙන් අහගෙන ඉන්න. මේකේ ඒ වගේම වැදගත් කාරණාවක් තියෙනවා. එක්තරා ආයතනයක් පිරමීඩ් විල්මා කියන ආයතනය මේ කාල සීමාවේ තමන් ඊට පෙර සීනි ආනයනය කළාට වඩා 1222 ගුණයකින් ආනයනය වැඩි කරලා තියෙනවා. මම කාරණා හතරක් කිව්වේ මේ විගණකාධිපති වරයාගේ වාර්තාවේ අවධානයට ලක් කළ යුතු වැදගත් කරුණු. අපි ලබපු කැප කළ බදු ආදායම, ඒ කැප කළ බදු ආදායම ආයතන අතර බෙදී ගිය ආකාරය ඔහු කියලා තියෙනවා, එතුමා කියලා තියෙනවා. ඒ වගේම ලංකා සතු සායතනය මේ පාලනය කිරීමට මෙයා අනියම් අලාභය ලැබීම පාලනය කිරීම සඳහා මිල පාලනයක් කළාට පසු ඊට වැඩි මිලකට සීනි තොගමිලට මිලදී ගැනීම තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව තමයි මේ විල්මා කියන ආයතනය මීට පෙර ඔවුන්ගේ සීනි මිලදී ගැනීම 100%ට 1222 ගුණයකින් වැඩි කරලා තියෙනවා. මෙන්න මේ කාරණා ගැන අපි අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම මේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ඔහු නිර්දේශ කීපයක් ඉදිරිපත් කරලා තිනවා මේ තත්ත්වය පිළිබඳව. ඔහුගේ පළවෙනි නිර්දේශය පමණක් මම මේ සභාවට කියවන්න කැමතියි. නිර්දේශ විශාල රාශියක් තියෙනවා, කාලයත් එක්ක ප්‍රශ්නයක් වෙන නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අංක 7 තමයි නිර්දේශ ඉදිරිපත් කළ තියෙන අංකය. ඒකේ 7.1 විගණකාධිපතිවරයා කියනවා සීනි සඳහා වූ බද්ද අඩු කිරීමට සාපේක්ෂව එම වාසිය පාරිභෝගිකයන් වෙත විතන් නොකර තමන් අත රඳවාගත් පාර්ශ්වයන් නිවැරදිව හඳුනාගෙන ඉදිරියේදී හෝ එම ආර්ථික වාසිය ජනතාවට විතන් කිරීමේ හැකියාව පිළිබඳ සලකා බැලීමට හෝ එසේ නොමැතිනම් රජය කැපකළ බදු ආදායම තම අත රඳවාගත් පාර්ශ්වයන්ගෙන් නැවත රජයට අයකර ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කිරීම කියලා එතුමා මේ නිර්දේශන්වල අංක 1ට කතා කරලා තිනවා. මෙන්න මේ ගැන තමයි මම උනන්දුනේ. විශේෂයෙන්ම මේ දිනවල අපේ ප්‍රධාන මාතෘකාව වෙලා තින්නේ අලුත් බදු හඳුන්වා දීම. එවැනි වෙලාවක මෙවැනි ජනතාවගේ ප්‍රබල සැකයක් කුකුසක් තියෙන කාරණා පිළිබඳ සාධාරණ විසඳුමක් සපයා දීම යුතුකමක් කියලා මම කල්පනා කරපු නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ලිඛිතවම දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වරයාගේ ඉල්ලීමක් කරා 22/27 එහි ප්‍රධාන වගන්තිය මම සඳහන් කරේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බදු රුපියල් 50-25 දක්වා අඩු කිරීමෙන් බලාපොරොත්තු සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිළිබඳ අධ්‍යයන කිරීම සඳහා විශේෂ විගණන වාර්තාව පදනම් කරගෙන මම ඉල්ලා සිටියා. ඒ අනුව එහි සඳහන් පරිදි ඉදිරියේදී හෝ රජය කැප කළ එහෙත් ජනතාවට නොලැබූ ආර්ථික වාසිය ජනතාවට විතන් කිරීමේ හැකියාව හෝ එසේ නොමැතිනම් රජය කැප කළ බදු ආදායම රඳවාගත් පාර්ශ්වයන්ගෙන් නැවත ආදායම් බදු ලෙස හෝ රජයට ලබා ගැනීමේ හැකියාව හා අදාළ වර්ෂවල ලැබී ඇති ප්‍රමාණයන් හා අහිමි වූ ආදායම් සමග සලකන කල රජයේ පාර්ශ්වයෙන් එය සාධාරණ තත්ත්වයක් ද යන්න පිළිබඳ මා වෙත දින 10ක් ඇතුළත වාර්තා කරන ලෙස කාරුණික දන්වා සිටිමි කියලා මම ලිඛිතව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් සැප්තැම්බර් මාසේ 27 ඉල්ලා සිටියා. එතුමාට දින 10ක් තුළ මේක දෙන්න ලැබුණේ නැහැ. මේක බොහොම සංකීර්ණ කරුණු සොයා බලලා එතුමාට වාර්තාව සකස් කරන්න සිද්ධ වුණේ. එතුමා මට මේ වාර්තාව ලිඛිතව ලබා දුන්නා. එකොළොස්වෙනි මේ මාසේ 4 වෙනිදා. ඒ වාර්තාව මම ඔතුමා වෙලාව ලබා දුන්න නිසා ඒ වාර්තාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගරු සභාවට. ඒක මම හිතන්නේ වැදගත් මේ මේ සභාවට මූල්‍ය කාර්යක සභාවට වාගේම මේ රටේ බදු ගෙවන ජනතාවට දැනුවත් වීම සඳහා. එතුමා මගේ නමට එවනවා සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට 425 දක්වා අඩු කිරීමෙන් බලාපොරොත්තු සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ විග්‍රහණ වාර්තාව. ඉහත කරුණ සම්බන්ධයෙන් ඔබගේ 22/9/27 දින ලිපිය ඔබ සමග පැවති සාකච්ඡාව සම්බන්ධවයි. සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට 425 දක්වා 2020 ඔක්තෝබර් 14 වෙනි දින සිට මාස 3ක කාලයක් සඳහා අංක 21.94012 සහ 2020 ඔක්තෝබර් 13 දින සිට ගැසට් පත්‍රය මගින් රජය විසින් අඩු කරන ලදී. මෙම තත්ත්වය සමාජයේ විවිධ පාර්ශ්වයන් විවිධ ආයුරින් සාකච්ඡාවට භාජනය කළ අතර එදී රජයට විශාල බදු ආදමක් අහිමි වූ බවට අදහස් ඉදිරිපත් විය. එම නිසා විගණකාධිපතිතුමා විසින් මෙම බද්ද අඩු කිරීමෙන් බලාපොරොත්තු සහනය පාරිභෝගිකයන්ට ලැබීම පිළිබඳ අධ්‍යයනය කර විශේෂ විගණන වාර්තාවක් නිකුත් කළ අතර එහිදී මෙම තත්ත්වය විවිධ ආයුරින් විශ්ලේෂණය කර නිරීක්ෂණයන්ද ඉදිරිපත් කර තිබුණි. එම නිරීක්ෂණ අතර පහත කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ. 1. සීනි සඳහා වූ බද්ද අඩු කිරීමට සාපේක්ෂව එම වාසිය පාරිභෝගිකයන් වෙත විතන් නොකර තම අත රඳවා ගැනීම නිසා ලැබූ ආර්ථික වාසිය නැවත ජනතාවට විතන් කිරීම. 2020 ඔක්තෝබර් 14 සිට 2021 ජනවාරි 28 දක්වා කාල පරිච්ඡේදය තුළ සීනි සඳහා විශේෂ බදු අඩු කිරීම තුළින් රජය විසින් කැපකළ බදු ආදායම රුපියල් 1,776,31,13,250 වූ බව විගණකාධිපති වාර්තාවේ සංඛ්‍යාත්මකව දක්වා ඇත. රජය කැපකළ බදු ආදායම තම අත රඳවාගත් අංක 2. රජය කැපකළ බදු ආදායම තම අත රඳවාගත් පාර්ශ්වයන්ගෙන් නැවත රජයට ලබා ගැනීමට හැකියාව. ඉහත සඳහන් පළමු කරුණු මෙන්ම අඩු කළ තීරුබද්ද නැවත අය කිරීම මේ රටේ නීති පද්ධති තුළ ප්‍රායෝගිකව සිදු කළ නොහැකි නිසා දෙවන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වඩාත් සුසු බව පෙනී යයි. එසේ බදු ආදායම තම අත රඳවා ගැනීමට අවස්ථාව ලද ආයතන 10ක් විගණකාධිපතිවරයා විසින් සඳහන් කර ඇති අතර ඔවුන්ට අදාළ විස්තර පහත පරිදිය. මේ දේශීය ආදායම් කොමසාරිස්තුමා මට එවන ලියුම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එහි සඳහන් කරනවා බදු අඩු කිරීම හේතුවෙන් එක් එක් ආනයනකරුවන්ට හිමි වූ ඉතිරිය 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 28 දක්වා සුදු සීනි සඳහා ඔහු මේ ආයතන සියල්ලෙම නම දාලා මේ විගණකාධිපති වාර්තාවේ තියෙන කරුණක් මේ මම මුලින් කියපු අර ඉතා විශාල ප්‍රමාණයකින් මේ ආනයන කරපු ආයතනය ඒ කාල සීමාවේ ආනයනික ප්‍රමාණය සීනි මෙට්‍රික් ටොන් 1,25,207ක්. ඒ කියන්නේ මේ සිද්ධියට අදාළ ප්‍රමාණය 145ක් ආයතනය තමයි ආනයනය කළ තියෙන්නේ. අනිකුත් ආයතන ඉතුරු ටික. ඒ නිසා රජය කැපකළ බදු ආදායම ඒ ආයතනයේ පමණක් කෝටි බිලියන 6කට 6229 කෝටි 6229 කෝටි 25,820ක් බිලියන 6කට වැඩි ප්‍රමාණයක් රජය කැපකළ බදු ප්‍රමාණය මේ ආයතනය ලබා ගැනීමේ අවස්ථාව සැලසිලා තියෙනවා කියලා කියන අනිත් ආයතන වලත් එකකින් එකට සඳහන් කරලා තියෙනවා. මේ කොමසාරිස්තුමා තවදුරටත් කියනවා මේ කාලයට අදාළව කැපකළ බදු ආදායම සුදු සීනි වෙළඳාමට සම්බන්ධ වන අතර ඉතිරි මුදල දුඹුරු සීනි වෙළඳාමට අදාළව අහිමි වූ බව විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත. මොකද මේ සුදු සීනි වෙළඳාමෙන් පමණක් රජයේ කැපකළ ප්‍රමාණය බිලියන 13.8ක් වෙනවා. සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයින් ආදායම් බදු බැඳියාවට යටත් වන නිසා මේට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ වගකීම පහත පරිදි වේ. 1. මෙම ව්‍යාපාරිකයින් සීනි ආනයනය කර විකුණන නිසා එකතු කළ අගය මත බද්දෙන් නිදහස් වන අතර ව්‍යාපාරයේ ලාභය මත ආදායම් බදු ගෙවිය යුතුය. මෙම 2020/10/14 වෙන දින සිට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාස 3ක් ක්‍රියාත්මක වූ නිසා එය අදාළ වන්නේ තක්ෂේරු වර්ෂ 20/21 වන අතර එම තක්ෂේරු වර්ෂයේදී සහ ඉදිරි තක්ෂේරු වර්ෂවලදී මෙම තත්ත්වය ප්‍රකාශ කර ඇත්තේ කෙසේද යන්න අදාළ ආයතන වරහන් ඇතුළු බදු ගෙවන්නන් විසින් ඉදිරිපත් කරන මූල්‍ය ප්‍රකාශන පදනම් කරගෙන පරීක්ෂා කළ යුතුය. තක්ෂේ තුන්වෙනි කාරණාව තක්ෂේ වර්ෂ 2021 සඳහා මූල්‍ය ප්‍රකාශය දැනටමත් දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබුණද තක්ෂේ වර්ෂ 2021-22 සඳහා සැපිරිය යුතු අවසාන දිනය 2022 නොවැම්බර් 30 දින වේ. එම නිසා තක්ෂේ වර්ෂ 2021-22 අදාළ මූල්‍ය වාර්තා විගණනය කරනතුරු මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පිළිතුරක් ලබා දීම ප්‍රායෝගික නොවේ. කෙසේ වෙතත් සඳහන් කළ ආනයනකරුවන් 10 දෙනා අතරින් ආරම්භක පියවරක් ලෙස බදු සහනය ප්‍රදාන කළ කාලය තුළ වැඩිපුරම ආනයනය කළ ආනයනකරුට වරහන් ඇතුළත දෙන ඔහුගේ ආනයනය පෙර වසරවලට අදාළ කාලයේ 1220 ගුණයකින් වැඩි වී ඇති බව විගණන වාර්තාවේ ඇත. වරහන් වහලා අදාළව තක්ෂේරු වර්ෂ 2021 සඳහා තොරතුරු විශ්ලේෂණය සහ ගණනය කිරීම කරන ලදී. ඔහු පිළිබඳ විශේෂ විගණනයක් සොයා බැලීමක් මේ වාර්තාවේ ඇතුළත් කරලා තියෙනවා. ඒ අනුව විකරණය කළ ලද විකුණුම් ප්‍රමාණය ව්‍යාපාරයේ විකුණුම් ලෙජරේ ප්‍රකාශිත අගයට වඩා වැඩි වූ අතර මේක ඉතා වැදගත්. ඒ අනුව ගණනය කළ ලද විකුණුම් ප්‍රමාණය ව්‍යාපාරයේ විකුණුම් ලෙජරේ ප්‍රකාශිත අගයට වඩා වැඩි වූ අතර එම නිසා තක්ෂේරු වර්ෂ 2021 විකුණුම් රුපියල් මිලියන 168ක් අඩුවෙන් ප්‍රකාශ වී ඇති බව නිරීක්ෂණය වී ඇත. ඒ කියන්නේ ඔහු දැනට දින්න ගිණුම් වලත් විකුණුම් වල ප්‍රමාණය මිලියන 168ක් අඩුවෙන් තමයි නිරීක්ෂණය වෙලා කියලා කොමසාරිස්තුමා කියනවා. එමෙන්ම බදු ගෙවන්නා ඉදිරිපත් කළ තොරතුරු අනුව ගණනය කළද ගැනුම් බදු අඩු කිරීම ලබා දුන් කාලයේදී මිලදී ගැනුම් ලෙස විශේෂිත විකරණ වාර්තාවක සඳහන් අගයට බොහෝ දුරට සමාන අගයක් තියෙනවා කියලා කියනවා. එය පහත් සඳහන් පරිදි විශ්ලේෂණය කර හැකි කියලා ඔහු ගණිතමය විශ්ලේෂණයකුත් මේක කරලා තිනවා. ඒකෙත් පැහැදිලි වෙනවා ඒ වර්ෂයට මුලින් ඔහු ගෙන්නපු 2021 වර්ෂයේ මේ ආයතනය මේ බදු දෙපාර්තමේන්තුවට ගණන් පෙන්වන්න එකඟ වෙලා තියෙනෙත් එහෙම අයිතියක් තියෙන ආයතන වලට. සාමාන්‍යයෙන් අපි බදු වර්ෂයක් නිමා වෙන්නේ මාර්තු 31 වෙනිදා වුණත් ආයතනයට පුළුවන් ඔවුන්ගේ ගිණුම නිමා කරන්නේ දෙසැම්බර් 31 නම් දෙසැම්බර් 31ට ඔවුන්ගේ බදු වර්ෂය ගලපා ගන්න. ඔවුන් එහෙම තමයි ඉදිරිපත් කරන්නේ. ඒ ඉදිරිපත් කරපු කාල සීමාව තුලත් ඔවුන් තමන්ගේ විකුණුම් මිලියන 168කින් අඩුවෙන් පෙන්ලා දීලා තියෙනවා කියලා මේ කොමසාරිස්තුමා මේ වාර්තාවේ කියනවා. අවසාන සටහන බදු ගෙවන්නා ගිණුම් පිළිල කරන්නේ ජනවාරි සිට දෙසැම්බර් 15 නිසාත් අර මම කිව්ව කාරණාව බදු නීතිය මගින් බදු ගෙවන්නෙකුට ලබා දී ඇති නීතිමය ප්‍රතිපාදන නිසාත් මෙම දත්ත සහ පැහැදිලි කිරීම බදු ගෙවන්නා වෙත ඉදිරිපත් කර අවසාන තීරණයක් ගත යුතුය. එසේම යම් බදු ගෙවන්නෙකු තක්ෂේරු වර්ෂය සඳහා කාර්තුමය පදනම මත ආදායම් බදු ගෙවන නිසා තක්ෂේරු වර්ෂයට සාපේක්ෂව අදාළ තක්ෂේරු වර්ෂයේ එම ගෙවීම්වල වැඩිවීමක් ඇතනම් එම තක්ෂේරු වර්ෂයේදී වැඩි ලාභයක් ප්‍රකාශ කරනු ඇතයි උපකල්පනය කළ හැකිය. මෙම ප්‍රධාන ආනයනකරුගේ කාර්තුමය ගෙවීමවල වර්ධනයක් සිදු වී ඇති නිසා මෙම මිලදී ගැනීම සහ විකිණීම වලට අදාළව නිවර්ජ ආදායම් බද්ද ගෙවු නැතේ අපේක්ෂා කළ හැකිය කියලා මේ කොමසාරිස්තුමා කියනවා. යම් වැඩිවීමක් ඔහුගෙන් ලැබිලා තියෙනවා කියලා, සාධාරණ වැඩිවීමක් පෙනෙනවා කියලා. මෙම ආයතනය 2021 ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා බදු ගෙවීම මිලියන 219ක් වන අතර එය 2019-20 වඩා මිලියන 77 155ක වැඩිවීමක්. කෙසේ වුවත් 2021 මාර්තු 21ට පෙන්වා ඇති තොගය සහ අදාළ ගණනය කිරීම අනුව නිවැරදි විකුණුම් ප්‍රකාශ කර නොමැත. මම කලින් සඳහා කරපු කාරණාව ප්‍රකාශිත ගැනුම් පිරිවැයට 105ක ලාභ ප්‍රතිශතයක් එකතු කළ විට විකුණුම් වටිනාකම මිලියන 9463ක් විය යුතු අතර එය ගිණුම් පොත්වල ප්‍රකාශිත විකුණුම් වලට වඩා මිලියන 1068කින් වැඩිය. ඒ අනුව සීනු බදු අඩු කිරීම තුළින් එම ආයතනයට හිමි වූ රුපියල් මිලියන රුපියල් කෝටි 6229ක බදු සහනෙන් රුපියල් මිලියන 256ක මුදලක් 124ක වූ ආදායම් බදු අය කිරීමට දැනට අපිට තියෙන්නේ මේ වගේ ආයතන වලින් වාර්ෂික ආදායම් බදු 124ක් අය කරන්න අපි යෝජනා කරලා තියෙනවා. පාර්ලිමේන්තුවට 130ක් බවට පත් කළ දෙන්න කියලා ඒක අධිකරණයේ අභියෝගයට ලක් වෙලා තියෙනවා. ආදායම් බදු ලෙස 2021 දී අය කර ගැනීමට රජයට අවකාශය ඇති අතර ඔහු කියනවා මේ අපි අහිමුණු ප්‍රමාණය අපිට ආදායම් බද්දක් ලෙස මේ ආයතනයත් අය කර ගන්න පුළුවන්, අනිත් ආයතන වලනුත් අය කර ගන්න පුළුවන් කියලා නියෝජ්‍ය කතානායකතුමනි සරලව කිව්වොත් අතර තක්ෂේරු වර 2021-22 දී ප්‍රමාණය අදාළ ගිණුම් විශ්ලේෂණයෙන් පසුව තීරණය කළ යුතුය. එම ආයතනයේ අනිකුත් ව්‍යාපාරික ලාභයට අමතරව මෙන්න මේක ඉතාම වැදගත්. අනිකුත් ව්‍යාපාරික ලාභයට අමතරව මේක මේ ආයතන වලට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ලොතරැයියක් යදනවා එකක්. රජයේ ප්‍රතිපත්තිමේ තීරණය මත සුවිශාල අනියම් ලාභයක් ලබා ගන්න ලැබුණා. සීනි ආනයකනල අනිකුත් ව්‍යාපාරික ලාභයට අමතරව එමෙන්ම සීනි ආනයන කරන ලද අනිකුත් ව්‍යාපාරික ආයතන සම්බන්ධයෙන්ද අදාළ ගණනය කිරීම වලින් පසුව රජයට ආදම් බදු ලෙස යම් මුදලක් මේක නිශ්චිතව එතුමාට කියන්න බෑ මට ලිඛිතව දෙනකොට යම් මුදලක් අය කර ගැනීමේ අවකාශය ඇත. එම නිසා මිලදී ගැනීම විකුණුම අවසාන තොගාදිය නිසි පරිදි පරීක්ෂා කර අදාළ ගණනය කිරීම සිදු කිරීම තුළින් රජය කැපකළ බදු ආදායම් සභා සහ එම ආයතනයන් විසින් තක්සේරු වර්ෂ 2021 සහ 2021-22 සඳහා ආදායම් බදු ලෙස ගෙවිය යුතු ප්‍රමාණය අය කර ගැනීමට හැකියාව පවතී. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට කියන්න අවශ්‍ය වුණේ අපේ රටේ තියෙන නීතිය අනුව මේ කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරකයින්ට විරුද්ධව අපිට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. අසමත් වූ ප්‍රතිපත්ති තීරණ වෙනුවෙන් ගන්න නීතිමය ක්‍රියාමාර්ගයක් අපේ රටේ නැහැ. දෙවැනි කාරණාව මේ අඩුකල විශේෂ වෙළඳ භාණ්ඩපත් බද්ද ආපස්සට ගෙනියන්න ක්‍රමයකුත් අපේ රටේ නීතිය තුළ නැහැ. හැබැයි අපිට තියෙන එකම අවකාශය තමයි මේ විශාල සුවිශාල අර මම කිව්ව ලොතරැයි දිනුමක් වාගේ රාජ්‍ය ප්‍රතිපත්තිත් එක්ක ඔවුන්ට ලැබුණ අවස්ථාවේ නොවුනද ලාභයේ පසුපස ගිහිල්ලා ඒයින් උපරිම ප්‍රමාණයක් මේ රටේ මේ අහිමි වූ රජයට අහිමි වූ මුදල් ප්‍රමාණයෙන් ලබා ගැනීම. ඉතින් ඒ සඳහා මේ දෙපාර්තමේන්තුව දැන් සූදානමින් ඉන්නවා. මේ නීතිපතා මේ පිළිබඳව පසුපසින් යන්න අපි සූදානමින් ඉන්න මේ රටේ නීතිය තුළ. මොකද මම දැක්කා සමහර අවස්ථාවල අහලා තියෙනවා මේක ගන්න උත්සාහ කරාට මේකට වැඩිකාරයෝ එළිය කියලා. ඒක මේ රටේ නීතිය තුළ කතා කරන හැකි මාතෘකාවක් නෙවෙයි. අපිට කතා කරන්න පුළුවන් මේ රටේ නීතිය තුළ. ඉතින් මම මේකේ පිටපත් මුදල් කාර්ක සභාවට යන බලාපොරොත්තු වෙනවා. පොදු ව්‍යාපාර කාර්ක සභාවට යන බලාපොරොත්තු මේක හැන්සාඩ් ගත කරන්න ඔබතුමාගේ අවශ්‍යතාවය ඉල්ලනවා. ඒ තුළ අපිට පුළුවන් මේක පසුපසින් ගිහිලා මේ අපිට අහිමි වුණා කියන බිලියන 16 යම් සාධාරණ ප්‍රමාණයක් ගන්න දැනට තියෙන නීති අනුව 124 අපි ගෙන තියෙන ඉල්ලීම අනුව 130 මේ රටේ ජනතාවට නැවත අයත් කර දෙන්න. ඒ වගේම මේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු වෙනස් කිරීමේදී අපි මේ දීර්ඝකාලීනව මුදල් අමාත්‍යාංශය දැන් සූදානමින් ඉන්නවා. කිසිදු අවස්ථාවක මේක හදිසියේගත් තීරණයක් වුණත් අදාළ සියලු පාර්ශ්වයන් කැඳවලා තීරණයක් නොගෙන මෙවැනි බදු අඩු කිරීම හෝ වැඩි කිරීම කරන්නේ නැහැ කියන එක. ඒක අපි දීර්ඝකාලීන කාරණාවක්. ඉතින් ඔව්.
අන්න දැන් මෙතන ඔබතුමාට පේනවා ඒ ගත්ත තීන්දුව ඒ වෙලාවේ රජය තීන්දුව වැරදි කියලා. එක ඒ වගේ මේ තීන්දුව හදිසිය ලවාගත් දෙයක් කියලා ඔබතුමා කියලා තියෙනවා. ඔබතුමා කියලා තියෙනවා මේ හදිසියේගත් තීන්දුවක් කියලා. ඒ මගින් යම් ව්‍යාපාරික කොටසකට ලොතරැයි එක්කදුනා කියලා ඔබතුමා කිව්වා. මෙවැනි තීන්දුවක් ගැනීම ඔබතුමා ඊළඟට දැන් කිව්වා ඒ සඳහා අනිකුත් සියලු දෙනා එක්කත් මීට පස්සේ සාකච්ඡා කළ යුතුයි කියලා. ඒ කියන්නේ අන්වේ බරපතල වැරද්දක් නේද මුන්නාංශ පෙන්නා දෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අත තීන්දුව ගත්ත නිලධාරීන්ට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග ඔබ ගන්නවද කියලා මම අහන්න
කැමතියි. ඇත්තටම ඉතාම සරලව මම කියව කාරණාව ඔබතුමා පැහැදිලි කරගෙන නැහැ. මේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්ත කෙනෙකුට විරුද්ධව ඒ ප්‍රතිපත්තිමය තීන්දුව දැන් ඔවුන් කියන්නේ අපි මේ ප්‍රතිපත්තිමය තීන්දුව ගත්තේ සීනි වලට පමණක් නෙවෙයි. ඔවුන් කියන්නේ ඒ සඳහා අපි සැමන්ටින් එකටත් ගත්තා, අපි පරිප්පු වලටත් ගත්තා, අපි උත්සාහ කරේ මාසේ සාමාන්‍ය පාරිභෝගිකයාගේ බිලෙන් රුපියල් 500ක් අඩු කරලා දෙන්න. ඒක තමයි ප්‍රතිපත්තිමය තීන්දුව. ඒ ප්‍රතිපත්තිමය තීන්දුව ක්‍රියාත්මක වීමේදී අසමත් වුණා. අපේ රටේ නීතියක් තියෙනවද ඔවුන්ට විරුද්ධව තීන්දුව ගන්න? මම අපේ රටේ නීතියක් නැහැ. එවනම් අපි ආවස්සයෙන් ගෙනියන නීතියක් හදන්න ඕනේ. දැන් මම මේ කියන්නේ අපේ පවතින නීතිය තුළ අපිට කරන්න පුළුවන් ප්‍රධානම කාරණාව නියෝජ්‍ය කතානායකතුමනි මේ අනියම් ලාභය ගත්ත කණ්ඩායමෙන් අපිට ආදායම් බද්දලි සය කරගන්න නීතිය තුල තියෙන ප්‍රමාණය ගන්න. ඒ නිසා තමයි මම මේ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මේක විවෘතව දැන් මේ සභාවට දීලා තිනවා. ඔබතුමාලා හැම කාර්ක සභාවකටම හැම ගරු මන්ත්‍රීවරයෙකුට මේ ගැන උනන්දු වෙනවා නම් මේකට මැදිහත් වෙලා මෙන්න මේ මුදල් හැරි අඩුම ගානේ මේ 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 අහිමි වෙච්ච මුදලෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය හො ගන්න උදව් කරන්න කියන එක තමයි මම විවෘතව ඔබතුමාලගෙන් ඉල්ලා සිටින. මම හොඳ ආරම්භයක් දීලා තිනවා මේ ආරම්භයට උදව් කරන්න. ඒක තමයි මගේ ඉල්ලීම. මම විශ්වාස කරනවා ඔබතුමාලාගේ සහයෝගය ඒ සඳහා ලැබේවි කියලා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම අද බදු ගැන කතා කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහෙ ඇති අවශ්‍යතාවය නිසා දැන් ඊයේත් මේ සභාවේ කතා බහට ලක් වුණා. අපේ රටේ ඉන්න ජනතාව සාමාන්‍යයෙන් අපි කියනවා පවුල් 58 ලක්ෂයක් කියලා 40 ලක්ෂයක් ජීවත් වීම සඳහා මේ රටේ ආධාර ඉල්ලනවා. ඒ නිසා අපි ප්‍රථම වතාවට සමාජ සුභසජන සඳහා වූ වියදම මේ විසර්ජන පනත එළියට අවිලා තිනවා. මේ 23 වර්ෂයේ වැඩිම වියදම තියෙන සමාජ සුභසජන රජය මේ සඳහා උපරිම උනන්දුවෙන් කටයුතු කරනවා. හැබැයි රජයේ ආදායම හොයාගන්නේ කොහොමද? 2021 වර්ෂයට ආපහු ගියොත් 92%ක් මේ රජයේ බදු ආදායමෙන්. ඒ නිසා අපිට විවිධාකාරයෙන් බදු වලින් තමයි මේක හොයාගන්න වෙන්නේ. ඒ නිසා අපි මෙතනදී විවිධ දේශපාලන කෝණයෙන් එහෙම නැත්නම් එක පැත්තකින් සහනාධාර අවශ්‍ය කියලා තව පැත්තකින් බදු ගෙවන, මොකද බද්ද කියන්නේ පීඩනයක් තමයි. ඒ බදු ගෙවන්නගේ පැත්තට හැරිලා බදු වැඩි කියලා කතා නොකර ඊට වඩා පළල්ව මේ ප්‍රශ්නේ දිහා බලලා මේ රට මේ මූණ දීලා තියෙන ආර්ථික ව්‍යසනය මත පදනම් වූ සමාජයේ ව්‍යසනයෙන් මේ රට ගොඩගම්මු කියලා යෝජනා කරමින් මට විශේෂ වෙලාවක් දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බෞමිසිතේ ගර්වමත්තමනි
කතානායකතුමනි, පරප්‍රසාද ප්‍රශ්නයක් ඇතුළත මම උදේ මේ පාර්ලිමේන්තුවේ ඇතුළත් වෙච්ච සාකච්ඡාව පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම විපක්ෂයේ සංවිධායකතුමත් බුද්ධික පත්තින මන්ත්‍රීතුමත් මේ සභාවේ කතා කරලා කතානායකතුමාට එවපු ලිපිය හා ඒකට ගැන පැහැදිලි කරුණු ඉදිරිපත් කර ඒකේ වැරදි අවබෝධයක් රට යනවා නිකන් ඒක තර්ජනයක් කරාදෝ කියලා කාරණාව ඒ ලිපිය මත සභාගත කරන්න අවසර ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම කතානායකතුමනි, මේ ලිපිය යොමු කරන්න හේතු වුණේ පක්ෂනායක රැස්වීමකදී සාකච්ඡා කරලා යම් යම් කාරණාවලට ඉදිරිපත් කරපු කාරණා කඩිනමින් ඉටු කරන්න කියන කාරණාව තමයි කියන්නේ. විශේෂයෙන්ම අරගලේ කාලෙදී ඇති වෙච්ච එකක් ජාතික සභාවක් පිහිටුවීම, දෙවෙනි කාරණාව රාජ්‍ය මූල්‍ය හා බැංකු කටයුතු වල අදාළ පහත සඳහන් කාරණා කියලා අර කමිටු ස්තුනපත් කිරීම, ඊළඟට ආංශික අධිකරණ කාර්ක සභා තරුණ තරුණියන් නියෝජිතව 5 දිනේ පත් කිරීම වගේ කාරණා ඒ ලිපි අවසානයේ කියන්නේ. විශේෂයෙන්ම එතුමා මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුත් හැටියට කටයුතු කරන නිසා එතුමා ඒ ඉල්ලීම කරන්නේ ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන ලෙස කාරුණික ඉල්ලනු කැමැත්තෙනි කියලා. ඒක මේ තර්ජනයක්වත් එහෙම කියන්නේ මේක එතුමාට ඕනුනේ මේක කඩිනමින් ඉවර කරන්න කියන කාරණාව තමයි කතානායකතුමා කිව්වේ. අපි ඔබතුමාලා අපි හැමෝම දන්නවා මේක දැන් මාස ගානක් තිස්සේ අපි පක්ෂනායක රැස්වීම වල කතා වෙනවා, එකකතාවයක් නැතුව යනවා. මම හිතන්නේ විපක්ෂ නායකතුමත් මේක ඊයේ කතා කළේ කිව්වේ එකකතාවයකින් ඇවිල්ලා මේ කඩිනමින් ඉවර කරගන්න කියලා. ඒ නිසා ප්‍රසිද්ධ ජනාධිපතිතුමා ඉල්ලීමක් කරේ පක්ෂ සංවිධායකතුමා පක්ෂනායක රැස්වීම වලදී ගත්ත කාරණාවක් කඩිනමින් අර තරුණයන් පස්සේනේ පාංශික කමිටු වලට පත් කරන්නත් ජාතික සභාව පිහිටවන්නත් යන කාරණා කිහිපයක් කඩිනමින් අවසන් කරන්න කියන ඉල්ලීම තමයි කරේ. ඒක කිසිම තැනක මෙම තර්ජනාත්මකව තියෙන අභියෝගයක් වෙන විදිහට නෙමෙයි, කාරණිකව ඉල්ලා සිටිමි කියලා තමයි ඉල්ලීම කරේ. මම මේක ඔබතුමාට මේ සභාගත කරන්නේ කාරණාව පැහැදිලි කරන්නේ.
බොහොම සිතේ ඔබතුමා කිරේල මැතුමා
කරු ගුල ගුලට මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම අපි කැමැති ආණ්ඩුවට සහයෝගය දෙන්න. අපි දන්නවා රට බංකුරොත්, නමුත් අපි සහයෝගය දෙන්න, අපි ඉල්ලන ලියකියවිලි දෙන්න ඕන. ඒකයි මම කිව්වේ. දැන් අපි මාස ගානක් තිස්සේ මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හැම එක්කිනාම කියනවා ජාත්‍යන්තර මුල්ල අරමුදලත් එක්ක අසහ කරලාද කිවිසුම පාර්ලිමේන්තු එකට ඉදිරිපත් කරන්නේ. මේක කල්ලාද? අපි කොහොමද අයවැය කතා කරන්නේ? ජාත්‍යන්තර මුල්ල අරමුදලත් එක්ක අසග් සාකච්ඡා කරන කිවිසුම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න ගැතුව අපි කොහොමද අයවැය කතා කරන්නේ? එතකොට නෑ ඉතින් මේක ආණ්ඩුවේ යුතුකම. දැන් අද උදේ කතානායකතුමා මෝර්නින් පත්තරේට මේ කතානායකතුමා මේ ඉන්ටර්වියු එකක් දීලා තියෙනවා. කතානායකතුමා කෙලිම කියනවා ආණ්ඩුවේ වැරද්ද, විපක්ෂයේ ඉල්ලන තොරතුරු විපක්ෂයට දෙන්න නැත්තම් මෙතන වැඩ පොඩ්ඩක් ප්‍රමාද වෙනවා. ඒක තමයි කතානායකතුමා හරි
හරි බොහොම සිතේ ඔබතුමාට ගරු
මම විවාදයකට යනවා නෙමෙයි, නැත්තම් මේක පැහැදිලි කිරීමක් කරනවා. මොකද මං දන්නා තරමින් IMF එක අපි කිසිමක් තාම නැහැ, කෙටුම්පතක් විතර මං එකයි මේ මුදල් නෑ මං ඒක ඔබතුමා කියන දේ අභියෝග කරනවා නෙමෙයි. ඔබතුමා එතුමා මේ පාර්ලිමේන්තුවේම
හරි බොහොම සිතේ
ඒක මේ පාර්ලිමේන්තුවේ ජන දැනුවත් කරන අවස්ථාවේදීම මෙතුමල්ලවත් දැනුවත් කරන්න කටයුතු කරනවා කියන එක ජනාධිපතිතුමා කිව්වා.
හරි බොහොම සර් කිරියල්ල මැතිතුමාව.
මම හැබැයි අපි හැමදාම කියලා තියෙනවා රට බංකොලොත් අපි සහාය දෙන්න කැමති. නමුත් රජය අයියේ ජාත්‍යන්තර මුල් අරමුදුලත් එක්ක මොකක් හරි එකඟතාවයක් තියනවානේ. ඔව් මොකක් හරි ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එකක් කරලා තියලා අඩුගාඩු එක ඒක ඔලු ගෙඩි දෙක අතර එකඟතාවයක් තියෙනවානේ. ලියලා නැති උඩට හරි ඉතින් මේ ඉතින් මේ විදිහට මේක හංගනවනේ. ඇයි මේක හංගන්නේ?
බෝ මිසතේ
අර්ෂ අමතුමා මේක පැහැදිලි කරයි. ස්ටාෆ් මේ මට්ටමින් මේ සාකච්ඡාවක් යන එකත් ඒක බෝඩ් එකට දාලා ඉදිරිපත් කරන්න ඕනි කියන කාරණාවත් ඒක දැනුවත් කිරීමේදී කරනවා. මේක රට බංකොලොත් කියන එක මේ හිටපු සියලු දේශපාලනඥයෝ සියලු නිලධාරීන් වගේ කියන්න ඕනි. මේක මේ කාණ්ඩුවකට එක පුද්ගලයෙකුට කාරු වගේ කියන්න බෑ. ඒකට ඔබතුමල්ලත් කොටස්කාරයෝ වෙන්න පුළුවන්, අපිත් වෙන්න පුළුවන්. මේක ඇත්ත කතාව මේකයි. මොකද අවුරුදු ගානක් තිස්සේ වෙච්ච දේවල් එක්ක මම ඒ නිසා මේ කාරණාව ඔබතුමාල නැත්තම් කතානායක ඉතුමා ඉල්ලීමක් තමයි කරලා තිබ්බේ.
හරි බොහොම මිසදේ. දැසරි ජයශේකර මැතිතුමා.
අර නියෝජක තනාකතුමා. මේ ඔබතුමා මම අපේ ප්‍රසන්න මැතිතුමාගේ ප්‍රශ්නත් එක්කම පොඩි කාරණයක් මම මතු කරේ. මොකද දැන් මේ සියල්ල තියෙද්දී ආණ්ඩුව විදියට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනල්ලා රට දුප්පත් කියන තැනට පත් කරන්න ඔබතුමාල කටයුතු කරා. හරි ඒකත් වෙනම ඔබතුමාල කරපු කාර්යභාරයක්. අනිත් එක මම අපේ රංජිත් සිබල පිටි මැතිතුමා ඉන්න නිසා මම ඔබතුමායෙන් අහනවා, හැමතුමා මේ අර අඩු ආදායම් ලාභී අපේ 34,000ක් විතර ඔබතුමා දන්නවා ගෝඩාභය ජනපතිතුමා ඉන්න කාලේ බදවගත්තා. ඒ අයගේ පඩිය රුපියල් 22,000 ඔබතුමා දන්නවා. මම හිතන්නේ ඒ අය විශාල අර්බුදයක දැන් ඉන්නේ. මොකද හැම තැනකින්ම මේ අය ඇවිල්ලා කතා කරනවා මොකද්ද අපිට කරන්නේ, අපේ අනාගතේ මොකද්ද වෙන්නේ. මොකද රුපියල් 75,000 විතර පඩි ගත්ත කට්ටිය ඇවිල්ලා මේගොල්ලෝ හිතුවේ ඇත්තටම ස්ථිර රස්සා මේගොල්ලන්ට ලැබෙයි කියලා. ඉතින් හැබැයි දැන් ඒ අය සියලු දෙනාම අනාතලා ඔබතුමාට යම් ප්‍රමාණයක් දාලා තියෙනවා. මම අහන්න කැමතියි ඔබතුමා යම් පියවරක් මේ අය සම්බන්ධ මෙතන 34,000ගේ ප්‍රශ්න ඉල්ලනවා මේ සම්බන්ධව ඔබතුමාලා ගන්න අදන පියවර මොකද්ද කියලා කරුණාකරලා අපිට පැහැදිලි කරන්න
කියලා.
නියෝජක කතානායකතුමනි, අයවැයේ දෙනු ලබන කාරණා සහ යෝජනා තීන්දුව සහන මම මෙතන කතා කරන්නේ නැහැ. ජනාධිපතිතුමායි කතා කරලා. හැබැයි මට ඔබතුමාට එකක් කියන්න පුළුවන්. මේ සියලු කාරණා ඉතා දැඩිව අපේ අවධානයට යොමු වෙලා තියෙනවා. එතුමා කියන්න පෙර මේ අපි ඒක අපේ අවධානයට දැඩිව අරගෙන තියෙනවා. නියෝජක
කතානායකතුමා,
ඔබ මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මටත් ඇවිල්ලා තියෙන වෙලාවේ මේ කතා කරන්න.
ඔබතුමාගේ නම කිව්වේ නෑ මං අපේ
අර සීනි වංචාව ගැන ඉදිරිපත් කරපු තොරතුරු ටික අපි ඉල්ලීමක් කරනවා මේ ගරු ඇමතුමනි. ඔබතුමා සමහර කාරණා කිව්වේ නැහැ. අර 11 දෙනෙක් ගැන කිව්වේ. ඒ 11 දෙනාගේ නම් ටික ඉදිරිපත් කරන්න පුළුවන් නම් රටට ලොකු ගෞරවයක් වෙනවා. මොකද විගණකාධිපති වාර්තාව මේ රටේ මිනිසුන්ට බලන්න වෙන්නේ නැහනේ. ඔබතුමා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විදිහට මේ නම් ටික ඉදිරිපත් කරන්න අවස්ථාවක් උදා කරන එක වැදගත්. ඒතකොට මිනිස්සු දැනගන්නවා මේ කවුද කියලා.
ඔබතුමාගෙන් වෙලාව දෙනවා නම් මට ඉදිරිපත් කරන්න කිසිම අපහසුයක් නැහැ මේ ගරු මන්ත්‍රීතුමා. දැන් මම මේ ලියුම සම්පූර්ණයෙන්ම හැන්සාඩ් එකට යවුවා. ඒක කිසිම රහසක් වෙන්නේ නැහැ. මට කිසිම දෙයක් සැඟවීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් හැන්සාඩ් ඩිපාර්ට්මන්ට් එක ඔබතුමාලට ඒක ගන්න පුළුවන්. ඔබතුමාලගේ වෙලාවක් මට ලබා දෙනවා නම් මම ඒක නම් කියවන්නම්. මට කිසිදු ගැටලුවක් නැහැ.
හරි බොහොම සරි. මරිකාර් මන්ත්‍රීතුමා කේටින් කියන ඔබතුමා.
ඔව් හරි. දැන් ඉස්සෙල්ලා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කියපු එකත් එක්ක මම මේ අහන්නේ. දැන් නියෝජ්‍ය මුදල් ඇමතුමා මේ නියෝජ්‍ය මුදල් ඇමතුමා අනිත් එක්කෙනා මාධ්‍ය වලට විටින් විට ප්‍රකාශ කරලා තිබ්බා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මෙන්න මේ වගේ සාකච්ඡා කරනවා, මේ කාලේ කරනවා, අර කාලේ කරනවා කියලා. එතකොට මේ පාර්ලිමේන්තුවට තමයි මූල්‍ය බලය තියෙන්නේ. එතකොට ආණ්ඩුව කියනවා නම් ගිවිසුමක් ගහලා නැහැ කියලා. ගිවිසුම ගහලා ඉවර වෙලා අපිට කියන්න එපා. ගහන්න යන්න කලින් සාකච්ඡාවල තියෙන එකඟතාවය කියන්නේ මොකද? අපිට ආරංචි වෙනවා දැනටම එකඟ වෙලා තියෙනවා කියලා හැම බිම්මංගලක්ම ඉව මේ වැලියුේෂන් එකට දාලා 10% ටැක්ස් එකක් ගෙවන්න ඕන කියලා. එතකොට මේක භයංකාර දෙයක්. දැන් ඇත්තටම ආණ්ඩුව ගෙනල්ලා තියෙන මේ පේයි ටැක්ස් එක මිනිස්සුන් දරා ගන්න බෑ. එක්ස්පෝර්ට් ටැක්ස් එක අනිවාර්යයෙන්ම එක්ස්පෝර්ටර්ස්ලාගේ ඩොලර් ටික ලංකාවට ගේන එක නවත්තන්න කරන්න. ඒ නිසා කරුණා කරලා ජනාධිපතිතුමා අවස්ථා ගණනාවක එතුමා ජනාධිපති වෙන්න කලින් හැමදාම කිව්වේ මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට කියලා. එනවා පාර්ලිමේන්තුවේ හංගලා මේක කරන්න නැතුව කරුණා කරලා මේක පාර්ලිමේන්තුවට ඒ එකඟතාවය හරි ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලීමක් කරන්නේ.
හරි බොහොම ස්තුතියි ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සංගවන්න කිසිම දෙයක් නැහැ. අපි ඉතා පැහැදිලිව හැබැයි අපි වටහා ගන්න ඕනේ, අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීම 16ක් වුණා. ඒ හැම අවස්ථාවකම මේ රට මේ ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටක් හැටියට අපි ගමන ගියේ. අද අපිට ණය ගෙවා ගන්න බෑ කියලා ප්‍රසිද්ධ කරපු රටක් හැටියට අපිට යන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉතාම සීරුවෙන් මේ ගමන යන්න අවශ්‍යයි. හැබැයි අපිට හංගවන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමා කියලා තියෙනවා, ඔබතුමාලා කැබිනට් මණ්ඩලයටම කතා කරලා ඔබතුමාව දැනුවත් කරන්න කියලා. ඒ නිසා පොඩ්ඩක් යුවසීමෙන් මේක බලන්න, මේ කාරණාව ඉෂ්ට වෙනවා. අපි සීරුව කරන ඔබතුමාලා එක්ක කතා කරනවා.
හැබැයි ගරු හර්ෂ, ගරු ආචාර්ය හර්ෂද සිල්ලා ගරු මන්ත්‍රී වර්තමාන මරිකාමන්තවා කෙටියෙන් කියන දැන් මේ
දැන් ඔබතුමාලා මම මේ ඔබතුමා මම කියපු එක තේරුම් නැහැ. කවදා හරි මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරයි. මම කියන්නේ ඒක නෙමෙයි. දැන් මේ සාකච්ඡා පටන් අරගෙන මාස ගණනාවක් වෙනවා. එතකොට මේ වෙනකොට ආපු ප්‍රාථමික එකඟතාවයක් නැති. ඒ කරුණු එකින් එක පාර්ලිමේන්තුවට කඩිනම් ඉදිරිපත් කරන්න කියලා කියන්නේ. අවසානයේ ඉදිරිපත් කළ වැඩක් නැහැ.
හරි, බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු හර්ෂද සිල්වා මහත්මයා, ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මංගාව තියෙන්නේ ඔය කියන වார்த்தාව. මේ තියෙන්නේ මේක තමයි මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එකේ එකඟ වෙච්ච මේ කාරණා ටික. හරියටයි. ඒක අපි ගාව තියෙනවා. අපි ගාව කොහොමද මෙතනට මේක ආවේ? මේක ආවේ පාර්ලිමේන්තුවෙන් නෙමෙයි. මේක ආවේ ජනාධිපතිවරයාගේ සමහර කමිටු වල නොයෙකුත් පුද්ගලයන්ට මේක දීලා තියෙනවා. ඒක කොහොමද වෙන්නේ? මම මේක සභාගත කරන්නේ නැහැ. සභාගත කරන්නේ නැත්තේ මොකද? සභාගත කරොතින් කියයි මේ සංවේදී කාරණා එළියට ගියා කියලා. කොහොමද සීනි වංචාව උනේ? සීනි වංචාව උනේ සංවේදී කාරණා එළියට ගිය නිසා. කවුරු හරි දැනගත්තා රුපියල් 50ට තිබිච්ච බද්ද 725ට අඩු කරනවා කියලා. ඒක පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාර්ක සභාව ඉස්සරහම අනුරපිය දර්ශන යාපා සභාපතිතුමාගේ අවධානයට ගෙනාවේ මම. අපි තුන්පාරක් ඒක සාකච්ඡා කළා. එතුමා ඒක මේ රාජ්‍ය මේ කෝපායකට ඇරියා. ඊට පස්සේ තමයි ඔය වගන වார்த்தාව ඉදිරිපත් කරේ. විගන වார்த்தාව ඉදිරිපත් කළා. මොකද කියන්නේ? දැන් කියනවා කෝටි බර ගාණක් 1600ක් මේ රජය කැප කළ මේ අගය කියලා. ඒක ආයතනයක් කලින් ගත්ත මේ වාරයට වඩා 100ට 1220කින් වැඩි වුණාලු. කොහොමද වැඩි වුනේ? ලොතරැයියක් ඇදුණලු. ලොතරැයියක් ඇදුන්නේ නැහැ. ලොතරැයිය මෙන්න මේකයි කියලා දැනගත්තා. නම්බර ටික මේවා කියලා. ඒකයි ලොතරැයිය. ඒක තමයි ඉන්සයිඩ් ইনফরমේෂන් කියන්නේ. පොඩක් ඉන
ගරු සිඹලපිට
නියෝජ්‍යගත මම ඔච්චර සත්භාවයෙන් කරුණු ඉදිරිපත් කරලා මම කිව්වේ නෑ ලොතරැයියක් ඇතුල කියලා. මම කිව්වේ ලොතරැයියක් ඇදුනා වාගේ කියලා. ඒ නිසා ඔබතුමා උගත්
I respect. මම පිළිගන්නවා. මම ඔබතුමාට වැරද්දක් කිව්වේ නෑ. මම කිව්වේ ලොතරැයියක් ඔබතුමා කිව්වේ ලොතරැයියක් ඇදුනා වාගේ කියලා. ඒක තමයි මමත් කියන්නේ. ලොතරැයියක් ඇදුනා වාගේ. හැබැයි දෙයියෝ ඇවිල්ලා නම්බර තුක දුන්නා ලොතරැයිය. ඒක තමයි ඉන්සයිඩ් ইনফরমේෂන් කියන්නේ. ඒක තමයි අපේ පාර්ලිමේන්තුවේ මුදල් කාර්ක සභාවට දෙන්න බැරි මේ වார்த்தාව කොහමද අනිත් පුද්ගලයන්ට ගියේ? මේකේ තියෙනවා කරන්න ඕනේ ඔක්කොම. මම කියවන්නේ නැහැ. මොකද ඒක හොඳ නැති නිසා මම සභාගත කරන්නේ නැහැ. මම ඔබතුමාට පෙන්නන්න. ඔබතුමා ගාව මේක තියෙනවා. මේ තියෙන්නේ appendix A. Tax reforms to be implemented for 2022 to 2025 කියවන්නේ නැහැ. මම මේකේ මාතෘකාව කියවන්නේ. මේකේ ඔක්කොම තියෙනවා. කොහොමද VAT වැඩි කරන්න ඕනේ? කොහොමද මේ personal income tax එක වැඩි කරන්න ඕනේ? 105 ඉඳලා 36ට ගෙනියන්නේ කොහොමද? ඊට පස්සේ මොකද්ද withholding tax එක? ඊට පස්සේ corporate income tax එක, value added tax එක, excise customs duty එක, automatic indexation එක, මේ ඔක්කොම තියෙනවා.
සිම්බල අපිට
නැහැ. රටේ ආර්ථිකය ගැන දන්නවා. ඒ නිසා මේ අනියමින් ලැබුණ ජීවිල්ලක් කොහොම කියවල මේ රටේ ජනතාව සභාව බය කරන්න එපා. මේ රටේ තියෙන අභියෝගේ තේරුම් ගන්න. ඔබතුමා තේරුම් ගත්ත
මන්ත්‍රීවරයෙක්. ඒ නිසා මම කියවන්නේ නැත්තේ ඒකයි. නෑ මම කියවන්නේ නැත්තේ ඒකයි. මම වග කියන නිසා තමයි කියවන්නේ නැත්තේ. වග කියන නිසා තමයි කියවන්නේ නැත්තේ ඇමතිතුමා. වගකීම සියලු නිසයි කියවන්නේ නැත්තේ.
අර නියෝජක කතා
මම මේ මේක කියන ඉලක්කම් කියවන්නේ නැහැ.
මේ කියන ස්වරූපය මේක කියවනට වැඩිය නරකයි. මේ රට ගැන තේරුම් ගන්න. මේ රටේ අභියෝගය. ඔබතුමා මුදල් කාරක සභාවේ සභාපතිවරයා. වැරදි මේ වැඩේ.
සීමලා පිටේ
බැරි නම් කොහොමද එළියට යන්නේ? කවුද?
පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද?
කරු නියෝජක කතානායකතුමනි මේ සීමලා පිටේ රාජ්‍යමන්ත්‍රීතුමා මගේ මිත්‍රයා. හැබැයි එතුමා කිව්වේ අපිට එතුමා කියනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට IMF එක පිළිබඳව ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරපු ඒ කොන්දේසි පිළිබඳව ලිපිය මන්ත්‍රීවරේ කියන කෙනා රටේ ජනතාව බය කරන්න එපා.
නෑ එතුමා කියන්නේ එහෙම ලිපියක් නෑ. එතුමා කියන්නේ මේක පිළිගන්න පුළුවන් ලිපියක් නෙමෙයි කියලා. කොහොමද සිතේ?
නියෝජක කතාම
නෑ මම විවාදයකට යන්නේ නිසා කෙටි කරන්න ඕන නිසා එක මතක.
තනායතුමනි.
ඔව්.
එතුමා මගේ නම කිව්ව නිසා.
හා හා. ඩිලන් පැනවතුමා.
ඒ නිසා නියෝජක කතානායකතුමනි දැන් ඔය ගරු ජනාධිපතිතුමා ලිපියක් එවලා තියෙන කතානායකතුමාට මෙන්න මේවා මේවා තාම කරලා නැහැ කියලා. ඔය ඒ ලිපියවල ඒ ලිපියේ තියෙන සමහර දේවල් එවලා තියෙන්නේ මේ හංගන දේවල් වලට විරුද්ධ පක්ෂයක් දාගෙන කොමිටු දාගෙන ඒකට සීල් එක ගන්න. හරියට අර ජාතික සභාව හදනකොට හිතුවේ අපි ලොව ජාතික සභාව නෙවෙයිනේ වෙන එකක්නේ. සිබලා පිටියේ මන්ත්‍රීතුමාලා මේ විරුද්ධ පක්ෂයේ ඉන්නකොට ඉල්ලපු ජාතික සභාව නෙමෙයි හැදුවේ වෙන එකක්. ඒ වෙන වැඩ කරලා සීල් එක ගන්න.
කෙටියෙන් කියන්න
බැරි මන්ත්‍රීතුමා. ඒ නිසා කතා නැහැ තුමනි මේ මේ අපි ඉතාලම ගරු කරනවා මේ රාජ්‍යමෙතුමාට.
හරි.
එතුමාට
කියන
මුදල් පිළිබඳව. හැබැයි මේ තමුන්නා අඩු ගන්න තමුන්නාන්සේවත් මේ හංගල ගහනවා නවත්තන්න.
හරි. සීමලාට
නිසා මම මේ මගේ මිත්‍රයාක පැටල වෙන්න යන්නේ නැහැ. අපි දෙන්න එකපන්ති ඉගෙන ගත්ත සහෝදරයෝ දෙන්නේ. නමුත් මම එතුමා ඉල්ලා සිටියේ මේ අනියමෙන් ලැබෙන ලියවිල්ලක් සැකමසු ආකාරයෙන් කියවන්න එපා. එතුමා ඉතා වග්කියුතු හොඳ ආර්ථික විද්‍යාඥයෙක්. මේ රට පත් වෙලා තියෙන තත්ත්වය දන්න නිසා පුළුවන් තරම් අපි මේවා විවෘතව කතා කරමු. හැබැයි සැබෑතර තුප්තේ කියන යෝජනා විතරයි. වෙන මොකුත්
නැහැ. ඔව් හර්ෂ සිල්ලමන්තුමා
මම වගකීමෙන් කටයුතු කරන නිසා තමයි ගරු නියෝජක කතානායකතුමනි මේක සභාගත කරන්නේ නැත්තේ. මම හැබැයි වගකීමෙන් එතුමාට කියනවා මේක තමයි වාර්තා. මේකේ තියෙනවා සියලු දේ. හරි. හැබැයි මෙතන මම කියන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට දෙන්න බැරි වාර්තා කොහොමද නොයෙකුත් පුද්ගලයන්ගේ අතර ගියේ? එතනයි මෙතන තියෙන්නේ සංවේදී කාරණා. මේ සංවේදී කාරණා වලින් නොයෙකුත් පුද්ගලයන්ට නොයෙකුත් ලාභ ලබා ගන්න පුළුවන් ලොතරැයි යදෙන්න පුළුවන් සමහරුන්ට. ඉතින් ඒකයි මම මේ කියන්නේ. හරි? ඒක වැරදි. මුදල් කාරක සභාවට මේක වාර්තාව ඉදිරිපත් කරන්න අවම අවශ්‍ය. එතකොට අපිට සාකච්ඡා කරන්න පුළුවන් කොයි විදිහටද බදු වැඩි කරන්න. අපි බදු වැඩි කරන එකට ආදායම වැඩි කරගන්න එක අවශ්‍යයි කියලා දන්නවා. ඉතින් බලන්නකෝ මේ නියෝජක කතානායකතුමා එන 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 අවුරුද්දේ වියදම අපි ඇප්‍රොප්‍රියේෂන් බිල් එක ඉදිරිපත් කරලා තියෙනවා බිලියන 7885 එහෙම නැත්නම් ට්‍රිලියන 8කට කිට්ටු වෙනවා. හැබැයි මේ අවුරුද්දේ ආදායම කීයද බලාපොරොත්තු වෙන්නේ? මේ අවුරුද්දේ ගරු මේ 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 නියෝජ මේ මුදල් ඇමතිතුමා ට්‍රිලියන 2යි. මන්ද එන අවුරුද්දේ ඕගොල්ලෝ බදු වැඩි කරලා ට්‍රිලියන කීයක් ලබා ගන්නවද මන් දන්නේ. මේ අවුරුද්ද ට්‍රිලියන 2යි. අර ඉතින් අපි දන්නවා බදු වැඩි කරන්න ඕනේ කියලා. අපි සමහර දේශපාලන පක්ෂ වාගේ කියන්නේ බදු වැඩි කරන්න එපා කියලා. අපි පිළිගන්නවා. හැබැයි මේ බදු වැඩි කරනකොට කාරණා කිහිපයක් හිතේ තියා ගන්න ඕනේ. ඒ තමයි සාධාරණ වෙන්න ඕනේ. ඒක බදු වංචා කරන එක ගැන අද ඔබතුමා කතා කරා. හරි මිලියන් මේ අන්තිමට කීයද කිව්වේ? මිලියන් 1068ක වැඩි වෙලා තියෙනවා කිව්වා ආදායම. ඒකෙන් 124ක් මිලියන් 256ක් ආදායම වැඩිපුර ආදායම් බදු හැටියට ලබා ගන්න හදනවා කියලා කිව්වා. අඩු ගානේ ඔබතුමා ඒක හරි කරපු එක පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. හරි අපි පටන් ගත්ත එක යම් කිසි අවසානයකට ඔබතුමා අරන් ගිහිල්ලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ මම අවුරුදු 12ක් ඉඳලා තියෙනවා මෙච්චර දෙයක්වත් මෙච්චර කල්නම් දැක්කේ නැහැ. ඒ නිසා අපේ ගෞරවය ඔබතුමාට තියෙනවා. හැබැයි මේ වාගේ තව කොච්චර නම් දේවල් තියෙනවද? හරි ඊට පස්සේ තිබ්බා මොනවාද ගාලික් වංචාව තිබුණා. පොල් තෙල් වංචාව තිබුණා. ඒව පිළිබඳව හොයනවද? හරි මේ වංචා කරන මුදල් ලබා ගන්න පුළුවන් නම් අසරණ මිනිස්සුන්ගේ බද්ධ මෙච්චර වැඩි කරන්න ඕනේද? අසර මිනිස්සුන්ගේ බද දැන් මෙතුමා කිව්වා 140ක් ගෙවල් වල ආධාර ඉල්ලනවා කියලා. අර බලන්න දැන් ලෝකේ මේ යුනයිටඩ් නේෂන්ස් එකෙන් කෝල් එකක් දාලා ඉමර්ජන්සි ඇසිස්ටන්ස් දෙන්න කියලා ලංකාවේ ගෘහස්ත වලින් 96%කට මේ ප්‍රශ්නේ බලපාලා තියෙනවා කියලා. දැන් පෙරදෙනි විශ්වවිද්‍යාලයේ ඔබතුමා දන්නවා ඇති සමහර වෙලාවට අර අතුකෝරාල මහාචාර්යවරයාගේ කණ්ඩායම විසින් ඉදිරිපත් කළ තියෙන අලුත්ම වාර්තාවේ කියනවා ශ්‍රී ලංකාවේ දුප්පත්කම ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඉහළ ගිහිලා කියලා. ඔවුන්ගේ ගණනයට අනුව මං හිතන්නේ 196ක් මේ රටේ මිනිස්සු දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ඒ කියන්නේ 130යි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රට බාර ගන්නකොට තිබුණේ. ඒතර හොඳටම කරා කියලා කියනකොට මං හිතන්නේ ඒක තමයි හොඳටම කරලා තියෙන්නේ. 130 ඉඳලා 196ට දුප්පත්කම වැඩි කරලා තියෙනවා. ලෝකේ මං හිතන්නේ කිසිම රටක් මෙච්චර කෙටි කාලයකදී මේ විදිහට දුප්පත්කම වැඩි කරා කියලා. අපේ රට විතරක් නෙමෙයි කොරෝනා බලපෑවේ ඔබතුමා හොඳටම දන්නවා ලෝකේ හැම රටටම කොරෝනාව බලපෑවා. නමුත් අනිත් සියලු රටවල් මේ ප්‍රශ්නෙන් ගොඩ ඇවිල්ලා තියෙනවා. පොහොර තහනම් කරේ කාගෙන් අහලාද? රුපියල 200 තියාගත්තේ කවුරු කියපු නිසාද? ඔබතුමා ආර්ථික විද්‍යාව හොඳට දන්න නිසා ඔබතුමාට මේ දේ තේරෙනවා මම විශ්වාස කරනවා. හැබැයි ඔබතුමා එක දෙයක් කිව්වා. ඔබතුමා කිව්වා මේ සමාජ මේ ආරක්ෂණය සඳහා සමාජ සුබ සාධනය සඳහා ඔබතුමාගේ ආණ්ඩුව මුදල් වැඩි කරනවා කියලා. ඒක වෙන්න බෑනේ. දැන් බලන්න ඔබතුමා ඉදිරිපත් කරලා තියෙන අප්‍රොප්‍රියේෂන් එකේ තියෙන්නේ මොකද්ද? ඒකේ තියෙන්නේ සුබ සාධනයට වියදම් කරන මුදල් අඩු කරනවා කියලා. මේ තියෙන්නේ non interest recurrent expenditure 2021 වියදම් කරලා තියෙනවා social welfare වලට.
කරු මන්තුමතා මිනිත්තු දෙකක් තියෙනවා.
හරි social welfare වලට බිලියන 304 2022 ඇස්තමේන්තුව රුපියල් බිලියන 554 2023 ඇස්තමේන්තුව රුපියල් බිලියන 462 ඉතින් රුපියල් බිලියන 552 54 ඉඳලා රුපියල් බිලියන 462 කියන්නේ වැඩිවීමක් කියලා මම නම් දන්නේ නැහැ. මට පේන්නේ මේක අඩුවීමක්. අත වශයෙන් දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව බැලුවොත් 2022 අවුරුද්දේ සෝෂල් වෙල්ෆෙයාර් වලට වියදම දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 2.3යි. එන අවුරුද්දේ කරු ඇමතුමා 1.5යි.
වෙන්න බෑනේ.
සෝෂල් වෙල්ෆෙයාර් වලට වැඩි කරානම් මම මේ කියන්නේ මුදල් අමාත්‍යාංශයෙන් දීපු වාර්තාවට අනුව. වැඩි කරානම් මේ ගාන වැඩි වෙන්න බෑ. ඔබතුමා තේරුම් ගන්න එපැයි. එදා 2022 තිබිච්ච දරිද්‍රතාවයට වඩා 2023 දරිද්‍රතාවය වැඩි වෙනවා කියලා. 2023 අපි කවුරුත් දන්නවනේ ආර්ථිකයේ 9.2% අඩු වෙනවා කියලා. වර්ධනය ඍණ වෙනවා කියලා. එතකොට කවදාවත් ලංකාවේ තිබිච්ච නැති දරිද්‍රතාවයක් ඔබලාගේ ආණ්ඩුව විසින් නිර්මාණය කරපු බව ඔබතුමා පිළිගන්නවනේ. 196ක් මේ රටේ මිනිස්සු දුප්පත් කියලා. ඒ කියන්නේ කිලෝ කැලරි 230ක් ගන්න හැකියාවක් නැහැ කියලා. ඒ කියන්නේ නොකා මැරෙන තත්ත්වයට පත් වෙලා කියලා. එහෙම වෙලා නම් සමාජ සුබ සාධනයට වෙන් කරන ප්‍රමාණය වැඩි කරන්න එපා. එක පැත්තකින් ඔබලා ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරනවා නම් ඒක අවශ්‍ය බව අපි පිළිගන්නවා. හරි එතන විවාදයක් නැහැ. ඒ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. හැබැයි ඒ ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ ගරු ඇමතුමා අහිංසක ඉතාමත්ම පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට යම් කිසි සතක් සලසන විදියටනේ. එහෙම නොකර සමාජ මේ විශාල විපර්යාස විනාශයක් වෙයිනේ. එහෙම නොකර කරොත් අපි තේරුම් ගන්න ඕනේ. හරි ඉතින් ඒ නිසා
ගරු මන්ත්‍රීතුමාගේ කාලය අවසන් වෙන ගරු එමෙතුමා පිළිද.
මේක වැදගත් නිසා දැන් අද රහස සිල්පැතුමා ඔබතුමා මුදල් කමිටුවේ සභාපතිවරයා. අපේ හැම බදු පනතම ඔබතුමාට එනවා. දැන් අද දවසෙත් අපි එකක් අයින් කරගත්තා මුදල් කමිටුව අනුමත නොකරපු නිසා. ඉතින් මේ අපිට කතා කරන්න පෙන්වලා දෙන්න කිසි ගැටලුවක් නැහැ. දැන් අද නැත්තම් මේ අපේ න්‍යායපත්‍ය තිබුණ එකක් අද අපි ගෙනාවේ නැහැ ඔබතුමාලගේ මතය නිසා. ඉතින් අපි ප්‍රජාතන්ත්‍රවාදීව මේක විසඳා ගමු.
මම ඇත්ත වශයෙන්ම කැමති මේ විදියට තමයි අපි කරන්න ඕනේ. ඇතුමා පිළිබඳව අපේ ලොකු ගෞරවයක් තියෙනවා. අපි සාකච්ඡා කරමු. ඉතින් අපිට අපි සාමාන්‍යයෙන් මේ සියලු දේ සම්මත කරනවා. මෙතන සම්මත නොකරේ මේ බාත්รูම් සඳහා සම්පූර්ණ මේ බෑන් එකක් ඉල්ලලා තියෙනවා යම්කිසි කාල පරිච්ඡේදයකට. ඒක තවදුරටත් විශ්ලේෂණය කරලා එන්න කියලා තමයි අපි කිව්වේ. ඒක මගේ තීරණයක් නෙමෙයි. ඒ තීරණය පාර්ලිමේන්තුවේ මුදල් කාර්ක සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණයක්.
අපිට
මේ හැම පැත්තම බැලන්ස් කර ගන්න වෙනවා. පාරිභෝගික එක පැත්තකින් අනිත් පැත්තෙන් නිෂ්පාදකයා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ශ්‍රී ලාංකේය නිෂ්පාදකයා ලංකාව විතරක් විකුණන්න නෙමෙයි, ශ්‍රී ලාංකේය නිෂ්පාදකයාගේ නිෂ්පාදන ලෝකෙ පුරා අපනයනය කරන්න ඕනේ. ඒ අපනයනය කිරීම සඳහා තමයි අපි මේ සියලු වැඩ කටයුතු කරන්නේ. ඉතින් එතන මම අවසන් කරනවා. එතනදී ඔබතුමාම හිතලා බලන්න, ඇයි අපනයන කරුවට 115 තියෙන බද්ද 130ට වැඩි කරන්නේ කියලා. 115 බද්ද 130ට වැඩි කළා කෙටි කාලීනව යම්කිසි රටට ආදායමක් ලබා ගන්න පුළුවන් වෙයි. නමුත් මධ්‍ය කාලීනව කරන්නේ අපනයන කරුවව, කර්මාන්ත කරුවව, ව්‍යවසායකයව, නිෂ්පාදකයව ගහලා නැති කරන එක. ඒ නිසා හෙට විතරක් ගැන නෙමෙයි අනිද්ද ඉන් අනිද්ද ගැනත් හිතන්න ඕනේ කියලා මතක් කරගෙන මගේ වචන සල්ප
කරනවා. බොහොම සිතේ ඔබතුමාට. ගරු සරත් ඉරසේකර මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 13ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අද විදේශ විනිමය අපිට විශාල අර්බුදයකට අපි මුහුණ දීලා තිබ්බා. ඒ වගේම විදේශ සංසිතය ලොකු පීඩනයක් තිබ්බා. ඒක නිසා තමයි සමහර භාණ්ඩවල අපනයනය තාවකාලිකව හිටියුවේ. ඒක නිසා දැන් මෙවර ඒ තෝරාගත් භාණ්ඩවල ඒ තහනම කිසියම් ප්‍රමාණයකට ඉවත් කරනවා. ඒ සම්බන්ධය තමයි අපි අද කතා කරන්නේ. ඒ කරන්නේ අපේ දේශීය කර්මාන්ත සහ දේශීය ව්‍යාපාර දිගටම කරගෙන යාම සඳහා. අපි දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි, රටක් ගෙනියාමට විදේශ විනිමය අත්‍යවශ්‍යයි. ඒ මන්ද ගෑස්, ඉන්ධන, ඒ වගේ රටේ නිෂ්පාදනය නොකරන සියලු දෙයක්ම ගන්න අපිට විදේශ විනිමය අවශ්‍යයි. එතකොට අපනයනයෙන් අපිට ලැබෙන ආදායමට අමතරව විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒක තමයි සංචාරක ව්‍යාපාරය සහ විදේශ ප්‍රේෂණ. අපිට සංචාරක ව්‍යාපාරයකින් අපිට ලැබුණා ඩොලර් මිලියන 4500 සිට 5000 දක්වා. ඒ වගේම තමයි අපිට විදේශ ප්‍රේෂණ අපිට ලැබුණා ඩොලර් මිලියන 7000ක්. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආවට පස්සේ ඉතාම ඉක්මනින් මේ කොරෝනා වසංගතය ආපු නිසා වසර දෙකක් අපිට ඒ විදේශ විනිමය ලැබුණේ නැහැ. ඒ කියන්නේ විදේශ විනිමය ඩොලර් මිලියන 12000 ගන්න වසර දෙකක් අපිට ලැබුණේ නැහැ. ඒ වගේම තමයි තිබෙන සංචිතයනොත් අපි එන්නත සදා විශාල මුදලක් වේදම් කළා. ඒ වගේම තමයි පසුගිය රජය මිලියන 12500ක් ඩොලර් මිලියන 12500ක් ණයට ගත්තා. ඒ ණය අපි ගෙවන ගමන් අපි ණය ගත්තෙත් නැහැ. නමුත් ඒ රජය ඇත්ත වශයෙන්ම ආර්ථික විශේෂඥයනේ රජය 12500ක ඩොලර් මිලියන ඒ වගේ ප්‍රමාණයක් ණයට අරගෙනත් ආර්ථික වේගය 7-2.3 දක්වා අඩු වුණා. ඒ වගේ තමයි සංචිතයනුත් ඩොලර් බිලියනක් පමණ අරගත්තා. නමුත් මේ රජයේ ණය ගත්තේ නැහැ. ඒ වගේම තමයි ණය ගෙවන ගමන් ණය ගත්තෙත් නැත්නම් ලැබුණ විදේශ විනිමයත් අපිට ලැබුණේ නැත්නම් තියෙන සංචිතයනුත් එන්න සඳහා වියදම් කළා නම් විදේශ විනිමය බිඳුවට බහින එක කාටවත් වළක්වන්න බෑ. ඒක අහන්න දෙයක්වත් නැහැ. ඒ කියන්නේ විදේශ විනිමය වශයෙන් රට බංකොලොත් වෙන එක අපිට ඇත්ත වශයෙන්ම මේක ඉතාම පැහැදිලි කරනවා. නමුත් මේ තත්වය ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි ජනතාවට පැහැදිලි කළේ නැහැ. අපි ඇත්ත වශයෙන්ම යුද්ධය ජයගත්තේ ජනතාවත් මේකට හවුල් කරගත්ත නිසා. නමුත් මේ ආර්ථික යුද්ධය ජයගන්න අපි කවදාකවත් ජනතාව හවුල් කරගත්තේ නැහැ. අපි කොච්චර කිව්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවට ඒක පැහැදිලි කළෙත් නැහැ. එපමණක් නෙවෙයි, අපි දන්නවා අපි ඉන්දියාවට සහ ඇමරිකාවට ගැති වෙලා තමයි අපේ විදේශ ප්‍රතිපත්ති අපි ගෙනිච්චේ. අපි දන්නවා ඉන්දියාව කොට් සංවාදිත කොට් කියන සංවිධානයේ ඉන්නවා. ඒ සංවිධානයේ ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, ජපානය, ඉන්දියාව ඉන්නවා. එතකොට එහෙම තියෙද්දිත් ඉන්දියාව රුසියාවෙන් තෙල් ගන්නකොට ඇමරිකාවේ බලපෑමක් ආවත් රුසියාව ඉන්දියාව කිව්වා මගේ රටේ ජනතාවගේ ප්‍රශ්න තමයි මම ඉස්සෙල්ලා බලන්නේ කියලා. I am looking after only the interest of the Indian public. That's what they said. එතකොට එහෙම කළා ඉන්දියාව රුසියාවෙන් තෙල් අරගෙන අපිට දෙනකොට අපේ විදේශ ප්‍රතිපත්තියේ නියුට්‍රල් නම් මම කැබිනට් එකේදී ඇහුවා ඇයි එහෙමනම් අපිට රුසියාවෙන් ගන්න බැරි කියලා. එතකොට ඒත් ඇමරිකාවේ බලපෑමට යටත් වෙනවායි කියලා ඒක කළේ නැහැ. ඒ හේ සිද්ධිය වෙනකොට එහෙම යෝජනා කරනකොට රුසියාවෙන් අවුරුදු දෙකක ණය පදනම් මතතේ යටතේ ගෑස් සහ ඉන්ධන දෙන්න ක්‍රමවේදයක් තිබ්බා. ඒක කළා නම් ඇත්ත වශයෙන්ම අපිට තෙල් සහ ගෑස් ලැබෙනවා. එහෙම කළා නම් මේ අරගලයක් එන්නේ නැහැ. ඒ වගේම තමයි අපි රුසියාවත් තරහ කරගත්තා, අපි චීනයත් තරහ කරගත්තා, අපි ජපානයත් තරහ කරගත්තා. ඒක නිසා ඇත්ත වශයෙන්ම ගොට අපේ රාජපක්ෂ ජනාධිපතිතුමාට රට හැරලා යන්න උනේ මේ විදේශ ප්‍රතිපත්තියේ නියමිත පරිදි ක්‍රියාත්මක කළ නැති නිසා. ඒ වගේම තමයි ආර්ථිකය පිළිබඳ නිවැරදි උපදෙස් ඔහු පිළිගත්තේ නැහැ. ඒ වගේම ආර්ථිකයේ මූලික සිද්ධාන්ත වලට පටහැනි වැඩ කළා. ඒ වගේම තමයි සාමාන්‍ය රජයක් ගෙන යැතු ආර්ථික පිළිවෙතවත් ඒක අපි ඒ විදිහට කලින් නැති නිසා තමයි ඒක උනේ. අවසානයේ උනේ ඉන්දියාවත් පිටුපෑවා ඔහුට, ඇමරිකාවත් පිටුපෑවා ඔහුට. ඒ වගේම තමයි මෙතෙන්දි තව වැදගත්යක් තියෙනවා. අපේ පාක්ෂිකයෝ 69 ලක්ෂයක් ඔහුට ඡන්දි දුන්නා. ඔවුන් බේරේ වැවේ ගිල්ලනකොට අපේ ආරක්ෂක හමුදා මොනවද කළේ? ඒ වගේම තමයි අතුකොල්ල මන්ත්‍රීතුමා ඇතුළු 8 දෙනෙක් මහපාරේ ඝාතනය කරනකොටත් මොනවත් කළේ නැහැ. ඒ වගේම පාක්ෂිකෙන් ගෙනාවු බස් ගිනි තියනකොටත් පාක්ෂිකෙන් ගෙවල් 150ක් ගිනිබත් කරනකොටත් මොනවද කළේ? නැත්තම් ඇයි ඒ නීතිය වල්වදුනේ කියන ඒ ප්‍රශ්නේ මම අහනවා. ඒ අය කවදා හෝ වග කියන්න ඕන කියනත් මේ අවස්ථාවේදී මම කියා සිටිනවා. නමුත් ඔබ දන්නවා දැන් සංචාරක ව්‍යාපාරයේ නැවතවරක් හීසෝසුමින් එනවා. අපිට විදේශ ප්‍රේෂණත් අපි ටිකින් ටික වැඩි වෙනවා. ඒක නිසා මේ විවිධ උද්ඝෝෂණ වලින් ඒ කඩාකප්පල්කාරී ක්‍රියාප කරන්න එපා කියන එකත් මා කියනවා. එහෙම කරනවා නම් ඒක ඊටාම දේශද්‍රෝහි වැඩක්. ඒක නිසා දැන් විදේශීය විනිමය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන නිසා තමයි ඇත්ත වශයෙන් මේ භාණ්ඩවල තියෙන ඒ භාණ්ඩවල තියෙන අපනයන භාණ්ඩවල තියෙන අපනයන තහනම දැන් ටිකින් ටික අපි ඇත්ත වශයෙන්ම අඩු කරගෙන නැත්තම් ඉවත් කරගෙන. ඒ වගේම මෙතෙන්දි මා යෝජනා කරනවා ගරු නියෝජක කතාතුමනි, මේ තහනම ඉවත් කරන භාණ්ඩ වලට අමතරව ඇත්ත වශයෙන්ම විදේශීය යන්ත්‍රෝපකරණ උපකරණ පාවිච්චි කරනවා නම් ඒවල අමතර කොටස් ගේන්නටත් මේ මේ සහනේ ලබා දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා. මේ මන්ද උදාහරණයක් හැටියට ගත්තොත් බිත්තර ව්‍යාපාරයේ බිත්තර රක්ෂණාගාර හැචරි ඉක්විප්මන්ට් කියන එකේ වගේම සත්ව ආහාර මිශ්‍ර කරන ප්‍රධාන යන්ත්‍රය, ඒකේ නියම අනුපාතයට ආහාර මිශ්‍ර කළ යුතුයි. ඒ යන්ත්‍ර උපකරණ වලට අමතර කොටස් දැන් නැති නිසා ඒ ව්‍යාපාර බොහෝ දුරට කඩාවැටලා. ඒ වගේ තමයි සමස්තයක් වශයෙන් ගත්තොත් සියලුම ව්‍යාපාරවල විදේශීය යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරනවා නම් ඒ යන්ත්‍ර සූත්‍රවල අමතර කොටස් වලටත් මේ සහනය ලබා දෙන්න, මේ අපනයන සහනය ලබා දෙන්න කියලා මා ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි රථ වාහනවලත් අපි දන්නවා බ්‍රේක් ලයිනර්ස් නැති නිසා බස් බොහෝ සංඛ්‍යාවක් කොටුවට ඉන්නවා. ඒ වගේ තමයි ටයර් වල අපේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන 10%ක් පමණයි. ඒකත් ඒක නිසා තියෙන ටයර් වල මිල මං හිතන්නේ 4 ගුණයකින් පමණ වැඩි වෙලා තියෙනවා. එන්ජින් ඔයිල් අපි DIN 100 කියන එක 50,000 සිට 1,07,000 දක්වා වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා විදේශ අර්බුදයක් තියෙනවායි කියලා, විදේශ විනිමය අර්බුදයක් තිබුණත් මේ සම්බන්ධවනොත් යම්කිසි සහනයක් ලබා දෙන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේ තමයි අපි දන්නවා මගේ කාලය
ගරු දැසිරි ඇසෙකලන්
ඔබතුමා මැදිහත් වෙලා තිබුණා විශේෂයෙන් අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිත්තර ගෝවින්ගේ ප්‍රශ්නෙට. ඔබතුමා මම හිතන්නේ ජනාධිපතිතුමා පත් කරලා තියෙනවා ඔබතුමාව මේ ආහාර සුරක්ෂාව පිළිබඳව කතා කරන්න. මම අහන්න කැමති මේ ප්‍රශ්නේ, මොකද විශාල අර්බුදයක් තියෙනවා බිත්තර වෙළෙන්දන් සියලු දෙනා, බිත්තර ගෝවින් සියලු දෙනා ඉවරලා තියෙන දැන්. කුඩා ගෝවින් ඉස්සල්ලා ඉවර වුණා මේ ආණ්ඩුවේ යටතේම, දෙවෙනි කට්ටියක් දැන් ඉවර වෙලා තියෙනවා. තුන්වෙනියා මොකද රුපියල් 53ක් යනවා ඔබතුමා දන්නවා මේ බිත්තරයකට. ඒගොල්ලෝ ඉල්ලන්නේ රුපියල් 55 ගානේ මාසයක් ඒගොල්ලන්ට කල් දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ හිමීට බිත්තර මිල අඩු කරන්නම් කියලා. නමුත් මේකට පියවරක් තාමරන්නේ මම දන්නවා ඔබතුමා ගොඩක් මහන්සි උනායි
කියලා.
නමුත් ඒකට කිසිම පිළිතුරක් මේ වෙනකල් තරන්නේ නැහැ. මොකද්ද ඔබතුමා මේ සම්බන්ධව ගන්න පියවර කියලා
කියන්නේ? දැසිරමිතුමා මේ මන්ත්‍රීතුමා සම්පූර්ණ ඇත්ත ඔබතුමා කියන්නේ. අත වශයෙන්ම බිත්තර ගොවියා ඉතාම විශාල අර්බුදයක අත පැටලෙලා තියෙනවා. ඒ මොකද වෙන්නේ මේ විවිධ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු අතර සම්බන්ධිකරේ නැති නිසා. ඒක නිසා තමයි ජනාධිපති මේ ආහාර ප්‍රතිපත්ති කොමිටියක් පත් කළේ දැසිරි මන්ත්‍රීතුමනි. එතෙන්දී අපි තීරණයක් ගත්තා. මොකද මේ බිත්තර වලට පාලන මිලක් දාලා තියෙනවා. නමුත් අදාළ දෙපාර්තමේන්තුවෙන් අහන්නේ නැතුව, ඒ කියන්නේ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අහලා තමයි මේ පාලන මිල කරන්න ඕන දේශ නිෂ්පාදන මිල අහන්නේ නැතුව තමයි පාලන මිල දාලා තියෙන්නේ. නිෂ්පාදන මිල රුපියල් 46යි. නමුත් පාලන මිල රුපියල් 43යි. ඉතින් ඒකට ප්‍රවාහනයේ තොග විලසල සිල්ලර සහ ලාභය එකතු කළාම අඩුම ගානේ 55ටවත් తాවකාලික මේක ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ ව්‍යාපාරයේ කඩාවැටල ඔබතුමා කියන එක ඇත්ත. ප්‍රේරන් ෆාම් මව්පෙටව හදන ඒ ඒ ව්‍යාපාර ඒ සංගම් 50%ක් වෙයිලා තියෙනවා. එතම වාණිජ ගොවිපළවල් 40%ක් වෙයිලා තියෙනවා. එන වාසරේ මැද වෙනකොට අපිට පිටරටින් දැන් විදේශ විනිමය පාවිච්චි කරලා පිටර ගේන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා ඒ වුණොත් අපිට විදේශ විනිමයත් නැති වෙනවා, අපිට දේශීය ව්‍යාපාරයත් නැති වෙනවා, රැකියාවත් අහිමි වෙනවා. ඒ නිසා මේ ආහාර ප්‍රතිපත්තිය ගත්ත තීරණය අත වශයෙන්ම රුපියල් 55ට උපරිමයෙන් වශයෙන් తాවකාලිකව මාස දෙක තුනක් හරි ඒ අලුවිකරණ ගත්ත තීරණය අත වශයෙන්ම කරන්ඩ අපි තීරණය ගත්තා. ඒ වගේම තමයි පාරිභෝගික අධිකාරියට දැන්නුවා ඒ කිසිදයක් කරන්න එපා කියලා. නමුත් පාරිභෝගික අධිකාරිය වැටලීම් දිගින් දිගටම කරනවා. ඉතින් මෙතන දිගින් දිගටම කරලා ලක්ෂ ගානේ උන්ට දඩ අත වශයෙන්ම ගන්නවා. ඒක නිසා මෙතෙන්දී අපි පාරිභෝගිකයත් රැකගත යුතුයි, අපි ව්‍යාපාරිකයත් රැකගත යුතුයි. අපි දන්නවා නිෂ්පාදනය වැඩි වෙලා තියෙන්නේ. නියෝජ්‍ය කතානක තුමනි දැන් බඩවිරුම් ගත්තාම රුපියල් 60ක අද 240 වෙලා, සෝයා රුපියල් 121ක 425 වෙලා, රයිස් පොලිස් රුපියල් 50ක රුපියල් 130ක දක්වා වැඩි වෙලා, මස්කුඩු 1105ක 550 දක්වා වැඩි වෙලා, මාළු කුඩු 240ක 550 නැත්නම් රුපියල් 750 දක්වා වැඩි වෙලා. ඒක නිසා තමයි නිෂ්පාදන විදිම වැඩි වෙලා තියෙන. ඒක නිසා නිෂ්පාදන විදිම වැඩි වෙනවා නම් ඒකට අදාළව තමයි අත වශයෙන් මේ පාලන මිලත් ඇති වෙන්න ඕනේ. ඒක නිසා අදාළ දෙපාර්තමේන්තු විශේෂඥයන් විසින් නියම කරන ලද නිෂ්පාදන මිලට අනුකූලව ඒ පාලන මිල දාපු නැති නිසා තමයි ඒක වෙලා තියෙන. ඒක නිසා මේ තීරණය ක්‍රියාත්මක නොකර දයාසිරි මන්ත්‍රීතුමනි මම අත්වශ්‍යම කියන්නේ මේ තීරණය ක්‍රියාත්මක නොකර අපි බිත්තර ව්‍යාපාරය කඩා වැටුණොත් ඒ අදාළ සියලුම පුද්ගලයන් ඒකට වග කියන්න ඕනි කියන එක තමයි මේ අවස්ථාවේදී මා කියා සිටින්නේ. අපි දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි අපිට ආහාර අර්බුදයක් ඇති වෙනවා කියලා කියනවා. ලෝකේ අත්වශ්‍යම අපිට ලෝක ආහාර සංවිධානය, ඒකට ආහාර කෘෂිකර්ම සංවිධානය වගේ ජාත්‍යන්තර සංවිධානයේ විශාල සංඛ්‍යාවක් අද ආහාර ඉංගයක් වෙනවා කියලා කියනවා ලංකාවේ. ඉතින් සමහර විට ඒක අතිශෝක්තිය කියන්නේ නැති ඉට් කැන් බී අ ලිටල් එක්සජරේටඩ් වර්ෂන් බට් ඇක්චුවලි වී හැව් ටු ටේක් ප්‍රොපර් ඇක්ෂන්. නමුත් අපි සූදානම් වෙන්න ඕනේ මේ විදේශ විනිමය අර්බුදයක් සමග. අපි දන්නවා යුරෝපයේ ආහාර අර්බුදයක් එනවනම් අපිට පරිප්පු කිරිපිටි වගේ ඉංගයක් එන්න පුළුවන්. ඉන්දියාවෙත් ආහාර අර්බුදයක් එනවනම් අපිට සීනි පරිප්පු අලු ලූණු වගේ දේවල් කිරිපිටි වගේ දේවල් වල අත්‍යවශ්‍යම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපේ රටේ
මිනිත්තු දෙකක් තියෙනවා නම්
අපේ රටේ හොඳ පසක් තියෙනවා නම් ඒ වගේම සත්වයන්ට ශාකයන්ට මිනිසයන්ට අවශ්‍ය වෙන ජල වගේ 6 ගුණයක් තියෙන රටක් අපේ රට, වැව් 30,000ක් තියෙනවා, රට වටේට මුහුද තියෙනවා. ඉතින් මේ වගේ රටක ආහාර අර්බුදයක් ඇති වෙනවා අත්‍යවශ්‍යම දේශපාලකතුමා හැටියට අපි සම්පූර්ණ වක්කීම් බාර ගන්න ඕනේ. ඒක නිසා මේකට තමයි අත්‍යවශ්‍යම ජනාධිපතිතුමා මේ ආහාර ප්‍රතිපත්ති කමිටුවක් කියලා දාලා අපිවත් ඒකට සම්බන්ධ කරලා තියෙන්නේ. අපි දන්නවා සංඛ්‍යා ලේඛන යාවත් කරන්න ඕනේ නැති වුණත් අපි වසරකට හාල් ටොන් 124ක් අපිට අවශ්‍ය වෙනවා. නමුත් මෙවර යලසහ මහ කන්නේදී ඇත්ත වශයෙන්ම අපි නිෂ්පාදනය කරලා තියෙන හාල් ටොන් 118යි. නමුත් ඒක නිසා හාල් ටොන් 106ක් අපි පිටරටින් ගේන්න වුණත් අද වෙනකොට 720,000ක් හාල් ටොන් ඇත්ත වශයෙන්ම රට ආනයනය කරලා තියෙනවා. ඒක නිසා වීගොඩියට දැන් වී ටික විකුණ ගන්නත් බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මා ඊටාම ගෞරවයෙන් යෝජනා කරනවා මේ හාල් පිටරටින් ගෙනව නම් කොටස් වශයෙන් ගේන්න. ඒ කොටස් වලින් ගේනකොට කෘෂිකර්ම පර්මාන්ත අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණක වෙලා එතකොට අපිට පුළුවන් ඒ තුලනය කරමින් මේක ඇත්ත වශයෙන්ම ගේන. ඒ තුලින් අපිට විදේශ විනිමය රැක ගන්නත් පුළුවන්, දේශීය ගොවියවත් රැක ගන්න පුළුවන්. ඒ තුලින් පාරිභෝගිකයටත් අපිට ඇත්ත වශයෙන්ම සහනයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඇත්ත වශයෙන්ම ඊළඟට ඉතා විශේෂ කාර්යභාරයක් තියෙන ඒ තමයි බීජ පිළිබඳ ප්‍රශ්නය. අපිට ආහාර අර්බුදයක් අපිට මුහුණ නොදෙන්න නම් අත්ත වශයෙන්ම අපි බීජ පිළිබඳව මිට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අපේ ලංකාවේ තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි සීඩ්ස් ඇන්ඩ් ප්ලාන්ටේෂන් සේල් සෙන්ටර්, ඒ කියන්නේ බීජ ඇලිවේ සල් තියෙනවා 34ක්. නමුත් ඒකට අපි පහසුකම් දීලා අපි පුළුවන් නම් දේශීය වශයෙන් සියලුම බීජ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් අපිට බොහෝ විදේශ විනිමය අපිට ඒකෙන් ඇත්ත වශයෙන්ම ආරක්ෂා කර නැත්නම් අපිට ඉතිරි කරගත හැකි. අපි දැක්කොත් එහෙම අල බීජ ටොන් 12,000ක් අපිට අවශ්‍ය වෙනවා. පිටරටින් අපි 1600ක් 2000ක් පමණ ගේනවා. ඉතිරි 80%ම අත වශයෙන් නිෂ්පාදනය කරන්නේ ගොවියෝ. ඒක නිසා අපිට ගොවියන්ට සහන අපිට ලබා දෙන්න ඕනේ. ටිෂු කල්චර් මගින් කරන බීජ අල පැලයක් මේ අල පැලයක් රුපියල් 6කට විකුණන්නේ ගොවියට අපි ඒක රුපියල් 3කට දෙන්න පුළුවන්. ඒක ලොකු සහනයක් වෙනවා. ඒකට අපි මධ්‍යම සාහුව කෘෂිකර්ම ඒ ආයතන වලට අපි රුපියල් මිලියන 12ක වැනි සුළු මුදලක් දුන්නොත් අපිට පුළුවන් ඒක කරන්න. ඒකෙන් බීජ වර්ධනය කරන්න
කාලය අවසන් වෙනවා කරුණා.
ඒරෝපොනික් වායුගත කෘෂි නව්‍යගත ව්‍යාපාරයක් තියෙනවා ඒක කළොත් මම හිතන්නේ ඊට හොඳ ගුණාත්මක බීජ අපිට කරන්න පුළුවන්. ඒ වගේම තමයි අවසාන වශයෙන් මේ ගොවියාට ආරක්ෂක දැල් ඇතුළු ආධාර උපකරණ කෙලින් කිරීම තුළින් අපිට ඇත්ත වශයෙන්ම අපේ රටේ කෘෂිකර්මාන්තය නංවන්න පුළුවන්. එක කෙසෙල් ගහකින් එක ඵලයයි. නමුත් ටිෂු කල්චර් කළාම ඒ මෙරිස්ටම් කල්චර් කළාම එක මේ ගහකින් පැල 1000ක් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ විශාල තාක්ෂණික මේ කරුණු අපිට ප්‍රයෝගික කරගෙන මේ කෘෂිකර්මාන්ත රටක් අපි අවුරුදු 10 ගණනක් තිස්සේ මේක රට පෙරදිග ධාන්‍යාගාරයක් කරපු රටක් කෘෂිකර්ම රට නැවතවරක් ඒ තත්ත්වයට ගත්තොත් මම හිතන්නේ අපිට ඉදිරියේදී ආහාර අර්බුදයකට මුහුණ දෙන්න බෑයි කියමින් මුහුණ දෙන්නේ නැහැ කියමින් මගේ වචන සප්පේ සමාප්ත කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට.